ඊළඟට එම් තිලකරාජා මහත්මයා.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அவசர கால சட்டம் மீதான நீடிப்பு மீதான விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்ள கடமைப்பட்டிருக்கிறேன். கடந்த 2015
சிட்னி ஜெயசேகர மந்திரிமா மூலாசனே.
நன்றி. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அவசரகால சட்ட நீடிப்பு மீதான இந்த விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்கு முதலில் உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக 2015 பின்னதாக இந்த அவசரகால சட்ட நீடிப்பை தவிர்த்து நாட்டிற்குள் அமைதியான சூழ்நிலை இருந்த போதும் கூட, கடந்த ஏப்ரல் ஈஸ்டர் தாக்குதலுக்கு பின்னதாக இதன் தேவை உணரப்பட்டு கடந்த சில மாதங்களாக இது நடைமுறையில் இருக்கிறது. பாராளுமன்றத்திலும் அதற்கான அனுமதிகள் வழங்கப்பட்டு வருகிறது. இதன்போது நாட்டில் எழுந்திருக்கக்கூடிய கேள்விதான், அல்லது மக்களிடத்தில் எழுந்திருக்கக்கூடிய கேள்விதான், இந்த நாட்டில் ஜனநாயகம் பலவீனமடைந்திருக்கிறதா, மனித உரிமைகள் மீறப்படுகிறதா என்பது போன்ற வினாக்கள் மக்கள் மனதிலே எழத் தொடங்கியிருக்கின்றன. உண்மையில் சொல்ல போனால் இது இலங்கையில் மாத்திரமல்ல, பிராந்திய நாடுகள் என்கின்ற வகையிலும் கூட இந்த மனித உரிமை மீறல்களும் அதேபோல ஜனநாயகத்தை கேள்விக்குட்படுத்த பல்வேறு விடயங்களும் இடம்பெற்று வருகின்றன. இது தொடர்பாக ஆசிய ஐரோப்பிய நாடுகளின் மக்கள் அமையம் ஒழுங்கு செய்திருக்கக்கூடிய மாநாடு ஒன்றில் கலந்து கொள்ளும் வாய்ப்பு அண்மையில் கிடைத்தது. மலேசியாவில் இடம்பெற்ற இந்த மாநாட்டின் முடிவிலே ஊடகங்கள் கேள்வி எழுப்பின. பொதுவாக இந்த எல்லா நாடுகளுக்கும் ஒரு கேள்வியை முன்வைத்து, உங்கள் நாடுகளில் ஜனநாயகம் கேள்விக்குட்படுத்தப்பட்டிருக்கிறதா, அப்படியாயின் அதனை எவ்வாறு நீங்கள் எடுத்து சொல்லுவீர்கள் என்பது போன்ற கேள்வியை முன்வைத்தார்கள். இதன்போது ஒரு வீதாசார ரீதியாக அல்லது எண்ணிக்கை ரீதியாக இந்த கேள்வியை முன்வைத்த போது, வேறு நாடுகள் எண்ணிக்கை ரீதியாக இதனை சொல்வதற்கு முடியாது என்று சொன்னபோது, இலங்கையின் சார்பில் கலந்து கொண்டிருக்கக்கூடிய என்னால் இது எண்ணிக்கையின் அடிப்பையில் சொல்ல முடியும் என்கின்ற கருத்தினை நான் ஊடகங்களிடம் முன்வைத்தேன். அது எவ்வாறெனில், இந்த ஈஸ்டர் தாக்குதலுக்கு பின்னதாக இந்த பாராளுமன்றத்தில் அங்கம் வைக்கக்கூடிய 225 பாராளுமன்ற உறுப்பினர்களையும் கொல்ல வேண்டும் என்கின்ற கோஷம் பொதுவெளியில் எழுந்ததை நாங்கள் ஞாபகப்படுத்த வேண்டியிருக்கிறது. அது மறுபுறத்தில் பார்ப்போமானால் அது எவ்வாறான வெளிப்பாடு என்றால், மக்கள் இந்த ஜனநாயகத்தின் மீது நம்பிக்கை இழந்திருக்கிறார்கள் என்பதன் வெளிப்பாடுதான் அது. உண்மையில் அதற்கு பதிலுறுத்த வேண்டியவர்களாகவும் நாங்கள் இருக்கிறோம். அவ்வாறு 225 பேரும் கொள்ள தேவையில்லை. சில நேரங்கள் நாங்கள் அனைவருமே பதவி விலகி சென்றாலும் கூட, இந்த சமூகத்தில் இந்த 225 இடங்களையும் நிரப்பக்கூடியதாக வேட்பாளராக வருவதற்கு எத்தனை பேர் தயாராக இருக்கிறார்கள் என்கின்ற நிலையில்தான் நாங்கள் அடுத்த கட்டத்தை நோக்க வேண்டியிருக்கிறது. ஏனென்றால் அரசியல் அத்தகைய ஒரு கட்டத்தில் தான் இருக்கிறது. இருக்கின்ற செயற்பாட்டில் இருக்கக்கூடிய அரசியலை நாங்கள் விமர்சனம் செய்து கொண்டிருக்கிற அதே சந்தர்ப்பத்தில், அதில் பங்கேற்று எவ்வாறு அதனை முறையான பாதையில் வழிநடத்தப் போகிறோம் என்கின்ற நிலையில் தான் இந்த ஜனநாயகம் கேள்விக்குறியாகி இருக்கிறது. அந்த அடிப்படையில் பார்க்கும்போது, இலங்கை ஜனநாயக சோசியலிச குடியரசு நாடு என நாங்கள் சொல்லிக்கொண்ட போதும் கூட, மாற்றத்தை அடிக்கடி வரவேற்பவர்களாக இருக்கிறோம், மாற்றத்தை நாங்கள் கோரி நிற்பவர்களாக இருக்கிறோம். ஆனால் அத்தகைய மாற்றம் ஒன்றை கோருகின்ற போது, அந்த மாற்றத்திற்கான முன்மொழிவாக அந்த முன்மொழிவுகள் ஜனநாயக ரீதியாக அமைகின்றதா என்பது தொடர்பான கேள்வியும் இருக்கிறது. இப்போது இலங்கை ஒரு ஜனாதிபதி தேர்தலை எதிர்நோக்கி இருக்கிறது. அந்த ஜனாதிபதி தேர்தலுக்காக முன்வரக்கூடிய வேட்பாளர்கள் யார், அல்லது முன்னிறுத்தப்படக்கூடிய வேட்பாளர்கள் யார் என்கின்ற கேள்வியை முன்வைக்கின்ற போது, அது முன்னாள் ஜனாதிபதியின் சகோதரராக, அல்லது முன்னாள் ஜனாதிபதியின் மகனாக, அல்லது எதிர்கால ஜனாதிபதியின் மாமாவாக இருக்கக்கூடியதாக ஒரு சில குடும்பங்களுக்குள் இவ்வாறான தெரிவுகள் ஏற்படுவது ஏன், அவ்வாறான தெரிவுகள் முன்வைக்கப்படுவது ஏன் என்கின்ற கேள்வியை நாங்கள் கேட்க வேண்டியிருக்கிறது. அப்படி என்றால் அது எப்படி ஜனநாயகம் ஆகும்? எனவே இந்த நாட்டில் ஜனநாயகம் தொடர்பாக பேசுகின்ற போது, இத்தகைய கேள்விகளை முன்வைத்துத்தான் எங்களது ஜனநாயக முன்வைப்புகளை பற்றி நாங்கள் பேச வேண்டியிருக்கிறது. இந்த நிலையில்தான் வெளிநாட்டிலிருந்து தலையீடுகள் வெவ்வேறு வண்ணம் வருவதாக சொல்லப்படுகின்ற போது, வெளிநாடுகள் தலையிட்டு எங்களுக்கு அரசியல் தீர்வை பெற்றுக் கொடுக்க வேண்டும், அல்லது வெளிநாடுகளில் தங்கியிருந்து நாங்கள் அரசியல் விடுதலை பெற வேண்டும், சர்வதேசம் வரும் என நாங்கள் எண்ணிக்கொண்டிருக்கின்ற போதுதான், இப்போது வெளிநாடுகளிலிருந்து இந்த நாட்டுக்குள் குப்பை வந்து சேர்ந்திருக்கிறது. எனவே ஒரு நாட்டில் சாதாரணமாக ஏற்றுமதி இறக்குமதி தொடர்பான சட்டங்களை கூட நாங்கள் வடிவமைக்க வேண்டியவர்களாக மீளமைக்க வேண்டியவர்களாக இருக்கின்ற சூழ்நிலையில் தான் இந்த அவசரகால சட்டம் என்கின்ற ஒன்றை வைத்துக் கொண்டு நாங்கள் அடுத்த கட்டமாக இந்த நாட்டின் பாதுகாப்பு தொடர்பாக பேசிக் கொண்டிருக்கிறோம். எனவே இந்த பாராளுமன்றம் கொள்கை தீர்மானங்களை எடுக்கின்ற சபை என்கின்ற அடிப்படையிலும், உயரிய சபை என்கின்ற அடிப்படையிலும், சட்டத்தை நிறைவேற்றக்கூடிய சபை என்கின்ற அடிப்படையிலும் நாங்கள் பெரும்பாலான சந்தர்ப்பங்களில் அதற்கான நேரத்தை செலவிடுவதை விட வேறு காரணங்களுக்காக நேரங்களை செலவிட்டுக் கொண்டிருக்கிறோம் என்கின்ற விமர்சனத்தை நாங்களே முன்வைக்க வேண்டியிருக்கிறது. அந்த வகையில் இந்த பாராளுமன்றம் பொறுப்புடன் சில விடயங்களை, பாதுகாப்பு சார்ந்த விடயங்களை ஆராய்ந்து அதற்குரிய நடவடிக்கைகள் எடுக்க வேண்டிய கடப்பாடையும் கொண்டிருக்கிறது என்பதை பெரும்பாலான சந்தர்ப்பங்களில் மறந்து அபிவிருத்தி சார்ந்த விடயங்கள் என சொல்லி அடுத்த கட்ட வாக்கு சம்பந்தப்பட்ட வேலைகளை எடுப்பதிலேயே அதிகம் கவனம் செலுத்தியிருப்பதையும் நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கிறது. இலங்கை ஒரு தீவு என்கின்ற அடிப்படையில் இந்த நாட்டுக்கு வெளி அச்சுறுத்தல் வருவதற்கான வாய்ப்புகள் அதிகம். அது கடத்தலாக இருக்கலாம், வேறு வியாபாரங்களாக இருக்கலாம், அல்லது அரசியலாக இருக்கலாம், எதுவாக இருந்தாலும் நான்கு புறமும் நீரினால் சூழப்பட்டிருப்பதன் காரணமாக அந்நிய தலையீடு என்பது இலகுவாகவே வரக்கூடியதாக இருக்கிறது. எனவே எங்களை அதனை புரிந்து கொண்டு அதற்கேற்றாற்போல் சட்டங்களை உருவாக்கி அதனை நடைமுறைப்படுத்துவதற்கான ஏற்பாடுகளை செய்து பாதுகாப்பு முதல் சகல விடயங்களையும் முன்னேற்பாடாக செய்வதற்கு மாறாக இங்கே கடத்தல் இடம்பெறுகிறது என்றும், போதை வியாபாரம் இடம்பெறுகிறது என்றும், மரண தண்டை போன்ற விடயங்களை அமுல்படுத்துவதற்கு முன்வருவதன் ஊடாக நாங்கள் பின்னோக்கி சென்று கொண்டிருக்கிறோம் என்பதுதான் உண்மை. இந்த நிலையில் தான் இன்று அவசரகால சட்டம் குறித்து விவாதிக்கப்படுகின்ற இந்த சபையில் விவாதிக்கப்படுகின்ற போது சுவாரஸ்யமான ஒரு உரை எதிரணி தரப்பிலிருந்து முன்வைக்கப்பட்டிருக்கிறது. சிரேஷ்ட பாராளுமன்ற உறுப்பினர் தினேஷ் குணவர்தன் அவர்கள் இவ்வாறு ஒரு கருத்தினை எழுப்பியிருக்கிறார். அவசரகால சட்டத்தை பயன்படுத்தியாவது தோட்ட தொழிலாளர்களுக்கு 50 ரூபாயை வழங்குங்கள் என்பதாக அவரது உரை அமைந்திருந்தது. உண்மையில் இதற்குள் ஒரு எல்லல் இருந்த போதும் கூட பெருந்தோட்ட தொழிலாளர்களின் சம்பள உயர்வை பெற்றுக் கொடுப்பதற்கு அரசாங்கம் ஒரு சட்டத்தை கொண்டு வருவதற்கு அல்லது ஒரு தீர்மானத்தை கொண்டு வருவதற்கு எத்தகைய தடுமாற்ற நிலையை அடைந்திருக்கிறது என்பதைத்தான் இந்த அவரது உரையில் சொல்லப்பட்டிருப்பதாக நான் பார்க்கிறேன். பிரதமர், நாட்டின் பிரதமர் அமைச்சரவைக்கு சமர்ப்பித்த ஒரு பத்திரிகை கூட அதற்குரிய வடிவத்திலே சமர்ப்பிக்க முடியாத அளவுக்குத்தான் இங்கே முன்வைக்கப்பட்டிருக்கிறது என்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கிறது. அந்த பாராளுமன்ற உறுப்பினர் தினேஷ் குணவர்தன் அவர்கள் முன்வைத்த அந்த கேள்விக்கு பதிலளித்த பொதுமுயற்சிகள் அமைச்சர் லக்ஷ்மண் கிரியல் அவர்கள், சபை முதல்வர் அவர்கள் பதிலளிக்கும் போது இவ்வாறு கூறுகிறார். பெருந்தோட்ட தொழிலாளர்களுக்கு 50 ரூபாய் கொடுப்பனை வழங்குவதற்கு நேற்று 30ஆம் தேதி நடைபெற்ற அமைச்சரவை கூட்டத்தில் தீர்மானிக்கப்பட்டது. பிரதமரின் மத்தியஸ்துடன் அக்கொடுப்பனவு வழங்கப்படும் என்பதாக அவரது பதிலளிக்கிறது, பதில் அமைந்து காணப்படுகிறது. அதே நேரம் நேற்று பிரதமர் அவர்கள் சமர்ப்பித்த அமைச்சரவை பத்திரம் என்பது பெருந்தோட்ட பிரிவை அபிவிருத்தி செய்ய 600 மில்லியன் ரூபாய் வழங்குவதற்கு அமைச்சரவை இணங்கியுள்ளது என்பதாக அமைகிறது. எனவே பிரச்சனை என்பது பெருந்தோட்ட தொழிலாளர்களுக்கு ஏற்கனவே வழங்கப்பட்ட சம்பளம் என்பது, நாட்சம்பளம் என்பது போதாததாக இருக்கின்ற நிலையில் எங்களது கோரிக்கையின் அடிப்படையில் அரசாங்கம் முன்வந்து அரசாங்கம் ஒரு உதவித்தொகையை வழங்க வேண்டும் என்கின்ற அடிப்படையில் தான் வரவு செலவு திட்டத்தினூடாக இதனை பெற்றுக் கொடுக்க வேண்டும் என்கின்ற முன்மொழிவை நாங்கள் செய்திருந்தோம். அரசாங்கம் அதனை ஏற்றுக்கொண்ட அரசாங்கம் அதனை நடைமுறைப்படுத்துவதற்கு உரிய வகையிலான ஒரு முறைமையினை கண்டுபிடிப்பதற்கு சிக்கல் நிலையில் இருப்பதை தான் இன்றைய நிலைமைகள் காட்டுகின்றன. எனவே ஒரு முறைமையை வடிவமைத்துக் கொள்வதற்கு, குறிப்பாக தோட்ட தொழிலாளர்களின் சம்பளம் தொடர்பாக அவர்களுக்கு அந்த இலங்கையில் இருக்கக்கூடிய முன்னணி பெருந்தோட்டத்துறையாக இருக்கக்கூடிய இந்த கைத்தொழில் பணியாற்றும் லட்சக்கணக்கான தொழிலாளர்களின் சம்பளத்தை பெற்றுக் கொடுப்பதற்காக ஒரு முறைமையை வடிவமைப்பதிலேயே அரசாங்கம் எந்த அளவு சிக்கல் நிலையில் இருக்கிறது என்பதையே தான் இது காட்டுகிறது. ஏற்கனவே நாங்கள் பலமுறை இந்த சபையில் பேசியிருக்கிறோம். இந்த கூட்டு ஒப்பந்த முறைமையினூடாகத்தான் நாங்கள் இந்த சம்பளத்தை பெற்றுக் கொடுக்கிறோம் என்பதாக. எனவே அந்த கூட்டு ஒப்பந்த முறை எந்த அளவு தூரம் குறைபாடு உடையது என்பதை காட்டுவதற்கும், இந்த 50 ரூபாய் என்பது ஒரு 50 ரூபாய் பிரச்சனை எழுப்பியிருப்பது என்பது ஒரு தொகை சார்ந்ததல்ல, தொகையில் அல்ல முக்கியத்துவம், அரசாங்கத்திலிருந்து, அரச பொறிமுறையிலிருந்து, அதன் செயற்பாடுகளிலிருந்து எந்த அளவு தூரம் தோட்ட தொழிலாளர்களின் சம்பள விவகாரம் தள்ளி வைக்கப்பட்டிருக்கிறது என்பது இந்த விடயத்தினூடாக உறுதிப்படுத்தப்பட்டிருக்கிறது. அந்த துறைக்கு பொறுப்பான அமைச்சர் நவீன் திசாநாயக் அவர்கள் மக்களின் பிரதிநிதியாக இல்லாமல் கம்பெனியின் பிரதிநிதியாக இருந்து பாராளுமன்றத்திலே பல்வேறு கருத்துக்களை தெரிவித்து வருகிறார். எனவே நாங்கள் அரசாங்கத்தின் அங்கத்தினராக இருந்த போதும் கூட அரசாங்கத்திற்குள்ளேயே நாங்கள் இது தொடர்பாக பல்வேறு விமர்சனங்களை முன்வைக்க வேண்டியவர்களாக உள்ளோம். எனவே நாங்கள் ஏற்கனவே வலியுறுத்தி வருவது போன்ற இந்த 50 ரூபாய் பிரச்சினைக்கு தீர்வு காண்பது போலவே எதிர்காலத்தில் பெருந்தோட்டத்துறை மீளமைக்கப்பட வேண்டும், அது வடிவமைக்கப்பட வேண்டும், அதன் முறைமை மாற்றப்பட வேண்டும் என்பதில் நாங்கள் உறுதியாக இருக்கிறோம். எனவே எதிர்வரும் தேர்தல்கள் என்பது இந்த விடயங்களை முன்வைத்ததாக, அதற்குரிய நிபந்தனைகளை முன்வைத்ததாகத்தான் எங்களது தரப்பிலிருந்து இருக்கும் என்பதை கேட்டுக்கொண்டு அரசாங்கம் இன்று பாராளுமன்றத்தில் உறுதியளித்தவாறு இந்த 50 ரூபாய் உதவித்தொகையை பெற்றுக் கொடுப்பதற்கு வழிவகை செய்ய வேண்டும் என விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
மந்திரித்துமணி, ஹதிசி நீத்திய தீர்க கிரிமே யோஜனா சம்பந்தவ அதாஸ் தக்வன்ற பிரதம திசிக்கே சம்பந்தவ என் பிரச்சனையத்தின கதா கிரிமிட்டு அவசரம் இல்லனோ முகத மன்றாகல திசைக்கே ஜனதா வது சங்வர்தன மண்டலே அடுத்து பாலனே வன நக்கல குமாரவத்தக்கின வத்துயார் ரப்பர் சக கொக்கோவா வகாவத்தியனை மே வத்துயாய் அக்கர் ஹயக் பர்ச்சஸ் தஹய பெகின் ருப்பியால் தாஹே முதலகட் ஜனவசன் சேவைக்கான்ட்டு பெதலாதின்ற கட்டைத்து கல்லத்திய மேகதி பர்ச்சஸ் சக்கா ருப்பியால் தாஹகட்ட மேகல்லு தக்சேரு கலாட்ட மேக லக்ச துனாக் ஹத்தராத் பஹக் கத்தர வட்டிரும் ஏனிசா மே பிலுவந்த அப்பே திஸ்ரிக்கே ஜனதாவத்துல பரபதல பிரச்சனையாக மத்து விழாத்திய விசேஷமா மே இடாம் கபிலி ஹெத்தஹதாக் மே வெனகொட்ட மனராகல இடாம் ரெஜிஸ்ட்ரார் காரியாலே ஏ ஒப்புலி ஆபஞ்சு கல்லாத்திய அப்பே இல்லான்னு மே தரம் வட்டினா இடாம் கபிலி லபல தினகொட்ட திஸ்ரிக்கே ஜனதாவட்ட வடா வெடி பிரமுகத்தாவே தீலத்தியன்னு திஸ்ரிக்கேம் பீட்டர் கெட்டிகாலீனவ மே வத்துவல சேவை கரண்ட ஆப்புவாய் சீட் அசுவகட் இடாம் கபிலி ஹெத்தாத்தேங் இடாம் கபிலி ஹெட்டாக் பஸ்னாஹிர பலாத்த தா தக்குனு பலாத்தல வகி பிரதேசாலிம் பெமினி கீப தினகுட்ட ஏ ஹெட்ட தினகுட்ட லபாதீமத்துல அப்பி தக்கினவா ஏஆய் மேவா விகுணல முதல் கருகன மே ரஜே சத்து தீன இடாம் நெத்தான் திஸ்ரிக்க ஜனதாவட பிரயோஜனட்டு கண்டு தீன இடாம் மேகொல்லோ அபஹரணே கரணவா கேல அப்பி விஸ்வாசகர் இது ஏனிசா அப்ப இல்லீமாக கரணும் ரப்பர் சாக கொக்கோவா பாகாக்கர் ஏத்தி மெமெய்டாம் ராஜ்ய ஆயத்தன மொன்றாகல திஸ்ரிக்கட் அவசியம் மொன்றாகல திஸ்ரிக்கான திஸ்ரிக்கே பிரதான நகரத்தின் மொன்றாகல் மொன்றாகல் ராஜ்ய ஆயத்தன தாகத்தா குலீபதினம் மத பௌத்கலிக ஆயத்தன வல கொடுநகலி வல தமாய் மே ராஜ்ய ஆயத்தன பவத்தகினா ராஜ்ய ஆயத்தன விசேஷம் கத்தோத் லங்கா விதுலு பல மண்டலு நாகரிக சங்வர்தன அதிகாரி பூவித்யா பத்தல்கனிம் காரியாசிய மத்தியம பரிசர அதிகாரி நியோஜ போலீஸ்பதி காரியாலய ஸ்ரீலங்கா கஜு சன்ஸ்தா இவகேம பேங்க் வல்லட்டு யுதாகண்ட தீன பிராதேசிய சாக்கா சந்தா மேடம் லபலதுன்னோத் மங்கிதானே நகரியாத் புலுல்லேனோ இத்தகொட்ட ராஜ்ய வத்கமாக் விதியட்ட பொது தேபலாக் விதியட்ட மேக சங்வர்தனை கரகாண்ட புலுவங்கம லபினோ எனிசா அப்பி ஆண்டுவிங் இல்லனோ திஸ்ரிக்கேம் பேரவ கட்டி ஹெட்டாக் லபால் லபலதீமட்ட மேவினகொட்ட கட்டித்து கல்ல தீனோ எனிசா ஏக வகாம அவலங்கு கரான் அர திஸ்ரிக்கே நியோஜனேகரண தாஹத்தினுட்ட மிக லபில தீனோ ஏகட்ட அப்பி பிரச்சனை ஏகலாண்ட துன்னட கமனே திஸ்ரிக்கேய ஏடாம் நோபதி திஸ்ரிக்கேய டேக லபல தென்ன கின காரணமே மே முகத்தே சீபத் கரமி மே விலாவே ஜாதிக ஆரக்ஷாவ பிலிபந்தவ கதா கிரீமேதி பி மந்திரி ஒரு கணனாவாக் வட்டின அதாஸ் கீபியாக் பலகலா அப்பி தக்கினவா ரட்டக்க சாமானிய நீதியே உனாத் ஹதிசி நீதியே உனாத் மே நீதி குமண நீதிய கிரியாத்மகுணாத் ஜாதிக ஆரக்ஷாவட பிரமுகத்தாவே தேண்டும் ஜாதிக ஆரக்ஷாவட தர்ஜனை அக்கணும் அபியோகி அக்கெல்ல வேணும் பிரச்சனை அக்கெல்ல வேணும் மே ஆண்டு வட்டு ரிஜுவை கட்டை தூக்கறாண்ட சித்தேனும் அப்படி தெக்க பகுகி தவசல் ஹிஸ்புல்லா இட்டு ஆண்டு கார்த்துமா பிரகாச கல்லா தீனும் அட மத்தவீதிட்டு லக்கெல்லா தீன நெகநீர் விசித்தியாலே சாமானிய நீதி தவா ஹதிசி நீதியவத் පාවිච්චි කරලා රජයට පවර ගන්න බෑ කියලා එතුමා අභියෝග කරනවා. මං හිතනවා ආණ්ඩුවට ශක්තියක් තියෙන්නට ඕන ඒ වගේ මතභේදයට තුඩු දෙන කාරණාවක් සම්බන්ධයෙන්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ යෝජනාව ගෙනල්ලා තියෙනවා මේක රජයට පවර ගන්න කියලා. ඒ නිසා අනාගතය ගැන හිතලා ජාතික ආරක්ෂාව ගැන හිතලා ආණ්ඩුවට හැකියාවක් ශක්තියක් තියෙන්නට ඕන මේවට පිළිතුරු දෙන්නත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් ඒවා පවරගෙන එක්කෝ හමුදාව පුහුණු කරන ආයතනයක් විදිහට නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට පවත්වාගෙන යාමට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අනෙත් එක මීට කලින් කතා වුණා මේ විවිධ කණ්ඩායම් වලට විවිධ ජන වර්ග වලට විවිධ නීති ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ එක රටක් තුල එක නීතියක් තියෙන්නට ඕන. මේ නීතිය තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි
ඔබතුමාට තව විනාඩියක කාලයක් තියෙනවා.
සාමයේ සමගිය සහජීවනයේ පවත්වාගෙන යාම. ඒ නිසා මේ නීතිය ක්‍රියාත්මක කරන්නට ඕන වගේම ආණ්ඩු පක්ෂෙන් චෝදනා එල්ල කරා විපක්ෂය පාස් කිරීදා සිද්ධිය ගැන කතා කරන්නේ ජාතිවාදයේ පදනම් කරගෙන ඉදිරි මැතිවරණ බලාගෙන තමයි මේක ගැන කතා කරන්න කියලා. නමුත් අපි ආණ්ඩු පක්ෂයට අවධාරණය කරනවා රටකට ජාතික ව්‍යසනයක් ඇති වුණාම ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මේ රටේම ජීවත් වෙන ජනකොටසක් ප්‍රහාරයට ලක් වුණාම එය ඝාතනය වුණාම විපක්ෂයක් විදිහට ඒ ගැන කතා කරන්නට ඕන. ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න ඕන. හැබැයි ඒ ජාතිවාදය නෙමෙයි අපි සියලු ජාතීන්ට එකසේ ගරු කරනවා. සියලුම ජාතීන් මේ රටේ එකට ජීවත් වෙන්නට ඕන. ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාතික සමගිය වෙනුවෙන් රටක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය නිසා විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ත්‍රස්තවාදයට විරුද්ධව ඒ වගේම අන්තවාදයට උඩගෙඩි දෙන ඒවට උදව් කරන ආණ්ඩුවේ ඒ මුස්ලිම් ඇමතිවරුන්ට විරුද්ධව මං හිතන්නේ ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඒ වගේම තේරීම් කාරක සභාව උත්සාහ කරන්නේ ආණ්ඩුවේ ඒ මුස්ලිම් ඇමතිවරු බේරගෙන ඒ අය පිරිසුදු කරලා ඒ අයගේ ඡන්ද දිහා බලාගෙන අනාගතයේ බලයට පත් වෙන ආණ්ඩුවේ පදනම හදාගන්න ඒ ආණ්ඩුව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුල් තැන දීලා චෝදිතයන්ට ඒ වගේම චෝදනා එල්ල වෙලා තියෙන අයට පක්ෂයේ පාට නොබලා තමගේ අගය කිරීම මත නොසලකා ඒ දඩුවම් කරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ නිසා
මාගේ
කිසි නීති දීර්ඝ කිරීමේ මේ යෝජනාවට අදහස් දක්වන ගමන් කොන්දේසි විරහිතව මේ රට වෙනුවෙන් ඒ වගේම ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපේ ඡන්දේ ප්‍රකාශ කරන වගේම අපේ වෙනුවෙන් සහයෝගය දෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා හදිසි නීතිය මුවාවෙන් මර්ධනකාරී අනපනක් ගෙනල්ලා ආණ්ඩුවට අභියෝගයක් වන විශේෂයෙන්ම ජනතාව මර්ධනය කරන්නට ඒ සඳහා අනවශ්‍ය විදියට මේ ජනතාවට කරදර කරන්නට කටයුතු කරනවා නම් අපි ඒකටත් විරුද්ධ වෙනවා කියන පණිවිඩය ලැබලා දෙමින් නියඩ වෙනවා බොවිසුත්.
ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු තිලංග සුමිත බාලමණ්ඩලතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රථමයෙන්ම මේ වර්තමානයේ අපේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදු දින ඒ වෙච්ච සිද්ධියෙන් පස්සේ ලංකාවට ආපු ප්‍රධානම අවස්ථාව තමයි මේ බංගල්දේශ ශ්‍රී ලංකා තරගාවලිය. ඒ සඳහා ආරක්ෂාව දීවර ආරක්ෂාව කටයුතු කිරීමටත් ඒ වෙනුවෙන් අපි සාකච්ඡාවට කිහිපයක් තියලා බංගල්දේශ කණ්ඩායම ලංකාවට පැමිණීමත් විශේෂයෙන් මේ රටේ ක්‍රීඩකයන්ට මෙවැනි අවස්ථාවක එන්න එපා කියලා අපෙන් ඉල්ලීමක් කරා. ඒ අයගෙන් ඉල්ලීමක් කරා. නමුත් එය ඉස්ලාම් ජාතික කණ්ඩායමක් බංගල්දේශය කියන්නේ. ඉතින් මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයට අපි කෙරේ විශ්වාසය තියලා අපි කෙරේ ගෞරවයක් ඇති කරගෙන ලංකාවට පැමිණි බංගල්දේශ කණ්ඩායමට තරගාවලට සහභාගී වීම සහ එහෙම බොහොම මනුෂ්‍යත්වයෙන් ඒ වගේම සහෝදරත්වයෙන් අදම අවසාන තරගයේ පවත්වන්නේ පළවෙනි එක්දින තරගා තුනේ ඒ සඳහා කටයුතු කරපු සියලුම ආරක්ෂක අංශවලට සහ සිසු නිලධාරීන්ට මේක මම අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම බංගල්දේශ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුති කරන්නේ. ඒ වගේම තව දවස් කිහිපයකින් දවස් පහකින් වගේ ලංකාවට නව ශ්‍රීලන්ත කණ්ඩායම පැමිණෙනවා. ඒ සඳහාත් රාජ්‍ය ආරක්ෂාව සඳහා අපි ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් සාකච්ඡා කරමින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට කටයුතු කරා. ඒ පිළිබඳවත් අපිට ඒ රටවල් වලින් ආපු නියෝජිතයන් හමු වෙලා රටේ රාජ්‍ය ආරක්ෂාව රටක හෙඩ් ද ස්ටේට් රටේ අගමැති තත්ත්වයට අවශ්‍ය සහයෝගය ආරක්ෂාව අවසීලන්ත කණ්ඩායමට දෙනවා කියන අපි අයේ කරපු පොරොන්දුව මත තමයි එයාගේ ලංකාවට එන්න තීන්දුව කරේ. මම හිතනවා මේ සංචාර දෙක අපේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න විශාල මහන්සියක් පිටිපස්සේ ඉඳන් අපි ක්‍රියාත්මක කරා. මේ සඳහා අපේ රොෂාන් ගුණතිලක මහතාව අපි අපේ ආරක්ෂක උපදේශක හැටියට පත් කරගත්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ මම ඒ ගැන මතක් කරේ. මේකට තියෙන අවධානය වැඩිම තියෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයටත් ඒ වගේම සෙසු රටවල් වලටත් දැනුවත් කරන්න. මේ පිළිබඳව විශේෂ නියෝජිතයන් කිහිප දෙනෙක් ලංකාවේ මේ වෙනකොටත් පිට ලෝක ක්‍රිකට් සම්මේලනයෙන් එවලා තියෙනවා. රටේ ආරක්ෂාව ගැන වරින් වර වාර්තා දෙන්නත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඒ වගේම නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ. ඉතින් මේ ඒ දවස් කිහිපයකින් එන නවසීලන්ත කණ්ඩායමටත් අපි ඒ එන්න එකඟ වීම සහ එම ගැනත් ඒ අය අපිට කරපු ගෞරවයක් හැටියට අපි සලකනවා. අහිතර මේ පාර්ලිමේන්තුවේනුත් හැමෝම එකඟ වෙයි අපේ ඒ රටවල් දෙකට ස්තුතියක් ප්‍රකාශ කළ යුතුයි. මොකද අප්‍රේල 21 ඇතිච්ච සිද්ධිය පුරුදු නිසා ලෝකේ පුරාවට ලංකාව අනාරක්ෂිත රටක් ආයෝජනයකයන්ට සුදුසු නෑ. ඒ වගේම සාමාන්‍ය රටට එන විදේශිකයින්ට ආරක්ෂාවක් නෑ කියන මතය ඇති වෙච්ච නිසා ඒ ඊට වඩා මම ඒ ගැන කතා කරන්න කැමති බලාපොරොත්තු වෙන. නමුත් 21 පස්සේ ආණ්ඩුවක් හැටියට ඒ වගේම අගමැතිතුමාත් ජනපතිතුමාත් කටයුතු කිරීම පිළිබඳව ඒ රටේ හැමෝම මං හිතන්නේ අපි කටයුතු කරන දේ දිහා බැලුවම රටට ගිය පණිවිඩය නම් සුබවාදී නෑ. මොකද 9/11 9/11 එකේ ඇමරිකාවට ගහපු වෙලාවේ මුළු රටේ සිරු දෙනා ඒ වෙලාව හිටිය බුෂ් ජනාධිපතිතුමාත් එක්කතු වෙලා ක්‍රියාත්මක කරා. නමුත් අපි කරේ 4 දාපු ලියුම මොකද 5 දාපු ලියුම මොකද කරේ කියලා අතීතයට ගිහිල්ලා මේක වෙච්චේව ගැන සොයසෝ ඒවට වැරද්ද ජනාධිපතිවරයාට අගමැතිවරයාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට පොලිස්පතිතුමාට යන නිලධාරි වටා ගිහිල්ලා අපි විශ්වාසයේ පළුදු වෙන විදිහට ක්‍රියාත්මක වුණා. එකකින් උනේ රාජ්‍ය ආරක්ෂාව කියන දේ තුළ ජනතාවගේ විශ්වාසය මේ අය එක එක්කෙනාට ඇඟිලි දික් කරන මිසක් සුරක්ෂිත රටක් ආරක්ෂිත රටක් කියන දේ ගැන ජනතාවගේ විශ්වාසය අඩු වුණායි කියලා මම හිතන්නේ. ඒ වගේම අද මෙච්චර වටිනාකමක් ඇති අවස්ථාවක මේ යෝජනාව වෙන වෙලාවේ අපේ නිදා මම හිතනවා ඉස්සරහට මහනුවර අපේ දළදා පෙරහැරේනවා. ඒ වගේම අගෝස්තු මාසයේ සංචාර තියෙන නිසා මේ හදිසි නීතිය මේ මාසෙ විතර පමණක් නෙවෙයි තව මාස 2-3 තියාගන්න සුදුසු නම් ඒ වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. මොකද මේ තොරතුරු වල අනුව අප්‍රේල් මාසයේ 21 කලින් සමහරට මේ රටේ හදිසි නීති ක්‍රියාත්මක වුණා නම් ත්‍රිවිධ හමුදාව කැඳවලා පොලිසියටත් ඊට වඩා යමක් කරන්න තිබ්බා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා දේශපාලනිකව හිතන්නේ නැතුව රටේ ආරක්ෂාව ගැන හිතලා මෙවැනි කටයුත්තකදී අපිට සහයෝගය දක්විය යුතුයි. හැබැයි ඒ ආරක්ෂාව ඒ තත්ත්වෙම හදිසි නීතිය පාවිච්චි කරලා සිවිල් ජනතාවට යම්කිසි දේ අපහසුතාවයක් ඇති වෙනවා නම් අපි ඒ ගැනත් සුවා බලන්න ඕනේ. නැත්තම් මේ වෙලාවේ සිවිල් ජනතාවගේ අදහසක් ඇති වෙන්න පුළුවන් ජාතික ආරක්ෂාව කියන මාතෘකාවේ හදිසි නීතිය පාවිච්චි කරමින් ඒ ඇයට යම්කිසි දේ අසාධාරණයක් වෙනවා. අද මේ මාතෘකාව වෙලාවෙත් කිසිම සම්බන්ධයක් නැති ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරලා අර්ජුන රණතුංග මහතා මඩ ව්‍යාපාරයක් මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මේකත් පාවිච්චි කරා. ඔහුගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවර තුනක් ඔහු සභාපතිවරට ඉල්ල පැරදුනා, උපසභාපති ඉල්ල දෙපාරක් පැරදුනා, ඔහුගේ මල්ලිත් එක්ක ඡන්ද ඉල්ල පැරදුනා. ඒ නිසා ඒ සමාජිකයන් කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ ඔහු තරඟ පාවා දෙන්න ඩොලර් 15,000ක් අරගත්ත කියන ඉතිහාසයේ තියෙන ඔහු චූජ්ජෙක් වෙලා හිටින නිසා, ඔහු පරිපාලනය කරපු කාලයේදී නොයෙකුත් දේවල් කරලා වැරදි කරපු නිසා විශ්වාසයක් නැහැ. ඒකට මට කරන්න දෙයක්වත් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නේ සමාජිකින්ට කරන්න දෙයක් නැහැ. උන් කිසිසේත් ඔහු පරිපාලකයට විශ්වාස කරන්නේත් නැහැ, කැමතිත් නැහැ. ඒ වගේම මම කියන්න ඕනේ අර්ජුන රණතුංග මහත්මයාත් ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයාත් තමයි මේ ඇන්ජලෝ මැතිව්ස් කියන මහත්මයා අපේ කැප්ටන් මැච් ෆික්සින් කරනවා කියලා කම්ප්ලේන්ට් කරේ. ඉතින් ඒ කරාට පස්සේ CID දාලා පොලිසියෙන් ගිහිල්ලා හොයලා පරීක්ෂණ කරලා ඇන්ජලෝ මැතිව්ස් සම්පූර්ණයෙන් විනාශ කරා. ඔහු කැප්ටන්සියෙන් ඉවත් කරා. ඊට පස්සේ ඔහුට මානසික තත්ත්වයක් තිබුණා ක්‍රීඩා කරන්න. අපි ඔස්ට්‍රේලියාවට 3.0ක් ගහලා තිබිච්ච කණ්ඩායම සම්පූර්ණයෙන්ම අපේ කණ්ඩායම ඒ ප්‍රමෝදය සහ අර්ජුන තමයි ආරම්භ කරේ විනාශ කරන්න. ඊට පස්සේ අපිට තේරුම් කමුට ඇඟිලි දැම්මා. ඒකෙන් ක්‍රිකට් පැටෙන්න පටන් ගත්තා.
ඔබතුමාට තව විනාඩියක්
පොඩ්ඩක්. ඔව් අපි ඒ නිසා මේ බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ දැන් අපි බොහොම ආවරෙන් ආයේ දැන් පෙබ්‍රවාරි 21 කින් පස්සේ තමයි අපි ඡන්දෙන් තෝරාපත් උනේ. කණ්ඩායමට අවශ්‍ය පසුබිම හදමින් පුහුණුකරුවෝ හදමින් අවශ්‍ය නායකත්වය හදාගෙන යනවා. ඉතින් මේවට දේශපාලන ඇඟිලි ගහලා හැමතිස්සම පෞද්ගලික තමන්ගේ අවශ්‍යතාවය මත ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ඇඟිලි ගැහුවම් වෙන්නේ පරිපාලනයට තියෙන තරහ මත ක්‍රීඩාවෙන් පලිගන්නේ. ඒ නිසා අපිට මේ නිදහසේ පාලක මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යන දුන්නා නම් තමන්ගේ ඒ පෞද්ගලික දේවල් මේක පාර්ලිමේන්තුව පාවිච්චි කළා මේක විනාශ කරන්න දෙන්නේ නැතු. එතන අපිට පුළුවන් ඒ තත්ත්වෙට මුහුණ දෙන්න. අනිත් එක ක්‍රීඩා අමාත්‍යවරයෙක් ඉන්නවා. මේ එතුමා එක්ක අපි සාකච්ඡා කරනවා. එතුමාට අපි අවශ්‍ය තොරතුරු ලබා දීලා තියෙනවා. පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් හදනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති වෙනස් කරන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් කමක් නැහැ කියලා මම හිතන්නේ. පාර්ලිමේන්තුවට පුළුවන් ක්‍රීඩා නීති වෙනස් කරන්න. ක්‍රිකට් නීති වෙනස් කරන්න පුළුවන් ICC එකට. ඒ නිසා මේ ICC එකේ රාජකාරී ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති වෙනස් කිරීමේ හැකියාවක් ක්‍රිකට් නීති වෙනස් කරන්න කියලා පාර්ලිමේන්තුවට පුළුවන් කියලා මම හිතන්නේ. හැබැයි ක්‍රීඩා නීති වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න කැමතියි. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථානුකූලව සිවිල් දේවල් කරලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ ගිය අවුරුදු ඇතුළත මාස 10ක්ම ඉන්ටරිම් කොමිටියක් එහෙම නැත්නම් ක්‍රීඩා
අමාත්‍යතුමාගේ
පාලනය කරේ.
කාලය අවසන්.
ඒ පාලනය කරපු කාලේ මේක කඩාගෙන වැටුණා. නායකයෝ වෙනස් කරා, කණ්ඩායම වෙනස් කරා, පුහුණු කඳුළු වෙනස් කරා. ඉතින් අපි මේක දැන් සංසුන් කරගෙන හදාගෙන යනවා. බොහොම ඕනකමින් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ කණ්ඩායම් කඩාපට්ටන්න කටයුතු කරන්න එපා කියලා. බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබතුමාට. මීළඟට ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ මහත්මිය ඔබතුමිට විනාඩි 7ක් කාලයක්.
මූලාසනයේ හොබවන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාව රටේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳව, ඒ වගේම හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව විවාද කරන අවස්ථාව. විශේෂයෙන්ම අද පාස්කු ප්‍රහාරයට දින 100. මේ දින 100 දිහා ආපසු හැරිලා බලනකොට අද මොකද වෙලා තියෙන්නේ කියලා ඉතා කනගාටුවෙන් අපි නැවත හැරිලා බලන්න ඕනේ. මොකද දින 100යි. හැබැයි මේ රටේ ජනතාවට පිළිගන්න පුළුවන් විදිහට මේ රටේ ආරක්ෂාව තහවුරු වෙලත් නැහැ. ඒ වගේම මේ ත්‍රස්තවාදයට වගකිව යුතු කණ්ඩායම් කවුද කියන එක පැහැදිලිව තවම හඳුනාගෙනත් නැහැ. මොකද විශේෂයෙන්ම 21 වෙනිදා ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේ මට මතකයි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අපේ රාජ්‍ය අමතුමත් ඉන්නවා. එතුමා කිව්වා මේ නව ශ්‍රීලන්ති ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයේ එදා මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. ඒකට ප්‍රති ප්‍රහාරයක් කියලා. හැබැයි වහාම ඒ නව ශ්‍රීලන්ත අගමැතිනි එක ප්‍රතික්ෂේප කෙරුවා. දැන් ඊට පස්සේ කිව්වා ISIS සංවිධානය තමයි මෙහෙයුවේ කියලා. හැබැයි දැන් මම ඊයේ පෙරේදා තේරීම් කාරක සභාවේ විශේෂම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මම හිතන්නේ රවි සෙනවිරත්න මැතිතුමා කිව්වා මේක ISIS සම්බන්ධතාවය තහවුරු වෙලා නැහැ කියලා. එහෙනම් කවුද මේ ත්‍රස්තවාදය එල්ල කෙරුවේ, මේ ප්‍රහාරය එල්ල කෙරුවේ? 260 දෙනෙක් මිය ගිහිල්ලා 300 ගණනක් තුවාල වෙලා, මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැහැ, ව්‍යාපාර කඩා වැටිලා, ආර්ථිකයට ඍණ බලපෑමක් ඇති කරලා තියෙනවා. අද වෙනකන් දින 100ක් ගිහිලා අද මේ රජය අපොහොසත් වෙලා තියෙනවා. මේවට වග කිව යුත්තේ කවුද, මේක පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා. දැන් කියනවා ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා සහරාන් කියලා. අපි දන්නවා කිසිම කණ්ඩායමක නායකෙක් පළවෙනි වතාවට ගිහිල්ලා පැනලා මැරෙන්නේ නැහැ. මේ නායකයෙක් ඇති. හැබැයි තවම අද වෙනකොට මේ පිළිබඳව කරුණු රටට හෙළි වෙලා නැහැ. අද අති උතුම් කාර්යාලයේ උන්නාසි මේ ගැන අපැහැදිලි තත්ත්වයකින් කතා කරනවා. මොකද විවිධ විමර්ශන විවිධ කොමිෂන් සභා පත් කෙරුවත් මේ දින 100ක් තුළ අද රජ අපොහසත් වෙලා තිනව රටට පැහැදිලිව කියන්න කවුද මේ ත්‍රස්තවාදයේ මෙහෙයුවේ කියලා. අපි අන්තවාදයට අද වෙනකොට අපි මොකද කරලා තියෙන්නේ? අද රජයක් හැටියට මේ අන්තවාදේ නවත්තන්න මොනවද ගෙනල්ලා තියෙන නීති? හදිසි නීතිය ගෙනල්ලා මාසකට සැරයක් අපි විවාද කරලා මේක දීර්ඝ කරගන්නවා. හැබැයි මේ රටේ අන්තවාදය අන්තවාදීන් විසින් දියත් කෙරුවනම් මේ අන්තවාදීන් මෙහෙයුවේ කවුද? මේ අන්තවාදීන්ට අවියායුධ සැපයුවේ කවුද? අන්තවාදීන් පුහුණු කෙරුවේ කවුද? ඒ කරුණු අද වෙනකොට අනාවරණය වෙලා නැහැ, රටට අනාවරණය කරලත් නැහැ. ඒ නිසාද රටේ ජනතාව බොහොම අනාරක්ෂිත තත්ත්වයකින් ඉන්නේ. හෙට දවසේ ගැන කිසි විශ්වාසයක් නැතුව ඉන්නේ. වරෙන් වර අනතුරු ඇඟවීම වෙනවා පාසල් වලට. පාසල ආරක්ෂිත තත්ත්වයකින් අවදානමින් ඉන්න කියලා. පල්ලි වලට කියනවා ඉරිදා අවදානමක් තියෙනවා ආරක්ෂිත තත්ත්වය ගැන කල්පනාවෙන් ඉන්නේ කියලා. මිනිස්සු පල්ලි යන්නේ නැහැ. පල්ලි යන මිනිස්සු බයෙන් ඉන්නවා. ළමයි ටික ගැහෙනවා. ඉස්කෝලේ යන්නේ නැහැ. අපි අහන මොකක්ද මේ ආණ්ඩුව කරන්න කියලා. විශේෂයෙන්ම මේ වලින් ඉගෙනගෙන අපි ඉදිරියට ගෙනියන්න ඕන ගොඩාක් දේවල් මම දකිනවා. හැබැයි ආණ්ඩුව තාම ඒකට සූදානමක් නැහැ. විශේෂයෙන්ම අන්තවාදය මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව බොහොම සහයෝගෙන් ජීවත් වෙච්ච රටක්. එහෙම ජීවත් වෙන රටක්. හැබැයි අන්තවාදීන් ඇවිල්ලා විවිධ සිරිත්විරිත්, ශ්‍රී ලාංකීය සිරිත්විරිත් නෙමේ මැද පෙරදිග සිරිත්විරිත් ගැන. විශේෂයෙන්ම අපි කතා කරව බුර්කාව සහ හිජාබය ගැන. අද මේ ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? බුර්කාව හිජාබය තහනම් කරන නීති ගෙනවද? නැහැ. තාම අපහසුත් වෙලා දිනසීයයි. තාම ආණ්ඩුවට බැරි වුණා එහෙම නීතියක් ගෙනල්ලා මෙය තහනම් කරන්න. ඒ වගේම අන්තවාදයේ මර්ධනයේට මොනෝද පාර්ලිමේන්තුවට ගෙනාපු නීති මාසෙට සැරයක් හදිසි නීතිය ගෙනලා දික් කරලා ඒ ගැන විවාද කරනවා. හැබැයි අන්තවාදයට එරෙහිව අද මොනෝද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. විශේෂයෙන්ම අපි කතා කරුවා මේ රටට එක නීතියක් ඕන කියලා. මේ රටේ ශ්‍රී ලාංකීය වැසියෝ හැටියට අපි ජීවත් වෙනවා. ශ්‍රී ලාංකීය නීතියකට යටත් වෙන්න ඕනේ. හැබැයි මේ රට තුල ආගම්වාදීව, ජාතිවාදීව නීති ක්‍රියාත්මක වෙනවා. අපි සම්පූර්ණ එක හෙලා දැකලා මේ අන්තවාදයත් එක්ක ඒවා අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා මේ රටේ සියලුම ජාතීන්ට එක විදියට ජීවත් වෙන්න පුළුවන් නීති රාමුවක් සකස් කරන්න ආණ්ඩුව අරන් තියෙන පියවර මොකක්ද කියලා මම අහන්න කැමතියි. විශේෂයෙන්ම අපි දකිනවා අද කාන්තාව මේ රටේ බොහොම ප්‍රචණ්ඩත්වයට ලක් වෙන සමහර අය ආගම මෝහයෙන්, ජාතිය මෝහයෙන් අද ප්‍රචණ්ඩත්වයට ලක් වෙන මේ අපේම ශ්‍රී ලාංකික කාන්තාව අද අපි ප්‍රඥප්තියට අස්සම් කරලා තිනවා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පිටු දකින්නවා කියලා කාන්තාවන්ට එරෙහිව. හැබැයි අද මේ රටේ සියලුම කාන්තාවන්ට ඒ නීතිය බලපානවද? අපි දැක්කා බණ්ඩාරගම ප්‍රදේශයේ අපේ සහෝදර මුස්ලිම් කාන්තාවක් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා ඇයට වෙච්ච අඩත්තේට්ටම් මෙයා සිංහල පුරුෂයෙක් විවාහ කරගත්තා කියලා. ඇයට වෙච්ච අඩත්තේට්ටම් ගැන කියනවා ඇයට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අපි අහන ආණ්ඩුව ඒ ගැන මොකද කරන්නේ කියලා. ඒ නිසා අපි කියනවා මේ ආගම් වලට මෝහා වෙලා, ජාතීන්ට මෝහා වෙලා අන්තවාදය හිස ඔසවන අන්තවාදය නිසා කාන්තාව ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවනම් කාන්තාව අසාධාරණයට ලක් වෙනවනම් කොයිහම් හරි ජනකොටසක් අසාධාරණයට ලක් වෙනවනම් ඊට එරෙහිව කටයුතු කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා කියලා මම කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඊයේ පෙරද අපි සතුටු වෙන අපේ අද මුස්ලිම් සහෝදරියන් අද මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඔවුන්ට සිදුවන අසාධාරණකම් ගැන අද කතා කරනවා. අපි මතක තියාගන්න අපි විරුද්ධ අන්තවාදයට, අපි විරුද්ධ මොන ආගමක මුවාවෙන් ආවත්, මොන ජාතික මුවාවෙන් ආවත් අන්තවාදයට, ත්‍රස්තවාදයට අපි විරුද්ධයි. හැබැයි මේ මුස්ලිම් ජනතාවගේ, ප්‍රජාවගෙම 50%ක් අද ඉන්නේ බොහොම ප්‍රශ්න මැද්දේ, බොහොම මේ බලපෑම් මැද්දේ. ඔවුන් අද මාධ්‍යයට ඇවිල්ලා කියනවා ඔවුන්ට කිසි සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම විවාහ සහ වැඳමු නීතිය යටතේ ඔවුන් විවාහ සහ
මේ
සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. ඇයි අපි අප්‍රීක කරන්න බැරි? ඒ වගේම තමයි අපිට වගකීමක් තියෙනවා මේ රටේ සියලුම දරුවන්ට තමුන්ගේ වසර 13ක අධ්‍යාපනය සම්පූර්ණ කළ අවුරුදු 18 එහා නෙමේ ජීවිත කාලය දක්වා ඉගෙනීමට තියෙන ආයිතිය තහවුරු කරලා දෙන්න. හැබැයි සමහර ජනකොටස්වල දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ඉතාමත්ම අඩු වයසේ අන්තවාදී බලපෑම් නිසා ඔවුන්ට විවාහ වීමට අද සිද්ධ වෙන නිසා අපි මේ අපි ජාතියක් ආගමක් ගැන නෙමෙයි කතා කරන්නේ. ශ්‍රී ලාංකීය දරුවෝ වෙනුවෙන් මේ ශ්‍රී ලාංකීය දරුවන්ට හැම දරුවටම මොන ආගමකට අයත් වේවා, ජාතියකට අයත් වේවා, මේ දරුවන්ට තමුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අවුරුදු 18කට එහා ගිහිලා විවාහ වීමට අවශ්‍ය නීති රීති ඇයි මේ ආණ්ඩුවට ගේන්න බැරි කියලා මම අහන නිසා අපි විරුද්ධ අන්තවාදයට, ත්‍රස්තවාදයට, මේ ත්‍රස්තවාදයේ අන්තවාදයේ මඩින්න අවශ්‍ය නීති රීති ටික වහාම පාර්ලිමේන්තුවට ගේනල්ලා, ඒ වගේම මේ 21 වෙනිදා ප්‍රහාරය, දින 100කට එහා ගිය ප්‍රහාරයේ ඒ චූදිතය කවුද, ඒ විස්තර රටට එලි කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
ස්තුති ඔබතුමීට. මීළඟට ගරු සුසන්ත පුංචිනිල්ලමේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක්.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද හදිසි නීතිය දික්කන් දාසේ නැගෙනහිර පළාතේ ඉන්න මන්ත්‍රවරයෙක් වශයෙන් ඒ නැගෙනහිර ජනතාව එක්ක ඉන්න නිසා මට පේනවා අසනීතිය නිසා හොඳකටත් වඩා ටිකක් ඒ අයට කරදර සිදුවෙනවා. මොකද චෙක් පොයින්ට් දා රතපත ගානකොට ඒ හදිසි චෙක් මේවා දානකොට ඒ මිනිස්සු කරදරයක් වෙනවා. ඒ නිසා අසනීතිය හැකියක් වෙනින් ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ මතය. මම එහි ජීවත් වෙන පුද්ගලෙක් හැටියට ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම එකක් කරුණු වටහා ගන්න ඕනි. අපි අද යම් කිසි දිස්ත්‍රික්කයක යම් සිදුවීමක් සිදුවෙනකොට ඒ සිදුවෙන්නේ මොකක්ද කියන එක අපි හොයලා බලලා අපේ දිස්ත්‍රික්කයේ තුල ඉන්න දේශපාලන නායකත්වයේ ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම දිසාපතිවරයා ඇතුළු අය කටයුතු කරොත් ඒවා වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කන්‍යා උණුවතුරලින් ආශ්‍රිත පුරාවිද්‍යා දාගමක් පරණ මතුවලා තියෙනවා. ඒක හේතු කොටගෙන යම් සිද්ධියක් ඇති වෙන්න ගියා. මේ සිද්ධිය ඇති වෙන්න එක ඇති කරන්න ආවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ජනතාව නෙමෙයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පිටමුල තියු යාපනය එහෙම නැත්නම් මඩකලපුව එහෙම නැත්නම් නුවර වගේ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු තමයි මේකට ආවේ. ජනතාව මුත්‍ය වලින් දන්නේ නැහැ මොකටද ආවේ කියලා. ඇවිල්ලා එතන විශාල ගැටුමක් සිංහල දමිල ඇති වෙන්න ගිහිල්ලා නමුත් බුද්ධිමත්ව ඒ රජයේ ඉන්න දිසාපතිවරයා ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා යුද හමුදාව ආඥාපති ඇතුළු නායක හමුදා ඇතුළු සියලු දෙනාම එක්කව දේශපාලන අධිකාරී එක්කව වෙලා ඒවා සාකච්ඡා කරපු නිසා අපිට විසඳා ගැනීමට හැකියාව ලැබුණා. මම මේ අද හැන්දෑවලා කතා කරන්න හිතුවෙත් අද උදේ දවස තිබ්බා ඔවුන්ගේ පූජාවක් එහෙම ස්ථානයේ. ඒ පූජාවේ පස්සේ ඇතුළත යමක් වෙයිද කියලා බලලා තමයි මම මේ කතා කරේ. අද මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම පොලිස්පතිතුමාට, ඒ වගේම ත්‍රිකුණාමල නියෝජ්‍ය පොලිස්පති දිසාපතිතුමා, ඒ වගේම ආඥාපතිතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත්, ඒ වගේම හින්දු ඒ වගේම බෞද්ධ අපේ ස්වාමීන් වහන්සේලාටත් යථාර්ථය අවබෝධ කරගෙන එම කටයුත්ත ඒ කන්‍යාවලදී අද තිබිච්ච ඒ පූජාවට සියලු දෙනාම සහභාගී වෙලා සමගින් සිදුවීමට එම සිදුවෙන්න ගිය විශාල විනාශයක් වළක්වා ගන්නට කටයුතු කිරීම පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආරක්ෂක රාජ්‍යමන්ත්‍රීතුමා ඉන්න හින්දා ඔබතුමාට මම විශේෂයෙන් මතක් කර දෙන්න කැමැති මේ රටේ මීට ප්‍රථම තිබ්බා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ, ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ කාලේ හොඳ හින්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ තොරතුරු ලබා ගැනීම ක්‍රමවේදයක් තිබ්බා. අන්නේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කළා. ඒ තුළින් තොරතුරු ලබාගෙන මොකටද හැරෙන්න කියන එක දැනගත්තොත් දෙන්න යන දෙයක් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම කැමති අපේ රටේ ජනතාවට හැම තැනකම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීම තමයි අපේ යුතුකම වන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම අපේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාට, ඒ වගේ ආරක්ෂක ලේකම්තුමාටත් මේ කටයුත්තේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් ආරක්ෂක මණ්ඩලයේ මේ පිළිබඳව කතා කිරීම පිළිබඳ ගෞරවනීය ස්තුතියක් පුද කරන්න කැමැතියි. අපි ඇත්ත ඇත්තටින් දකින්න ඕනේ. අපි කොයි පැත්තේ හිටියත් ඇත්ත කතා කරොත් විතරයි අපිට ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්ක තුල තියෙන පෙළක් ආයතන තියෙනවා. අපේ දිස්ත්‍රික්කයට තුළට පිටතින් අය ඇවිල්ලා අපේ දිස්ත්‍රික්කය තුළ තියෙන සම්පත් මං කොල්ල කනවා. ඒ වගේම සිද්ධියක් මට මේ ආරංචි වෙලා තියෙන සිත්තාරු පාලම ගව ලොකු වැලි නිධියක් තියෙනවා. ඒ වැලි නිධියට මේ වෙනකොට පොර කනවා. ඉහළ ඉහළ රටේ ජනාධිපතිතුමාගේ, ජනාධිපති ලේකම්තුමාගේ, එහෙම නැත්නම් පරිසර අධිකාරි සභාපතිතුමාගේලාගේ නම් විකුණගෙන ඇවිල්ලා මේවා මංකොල්ල කණ්ඩ සිදු වෙනවා. ඉතින් අපි කියන්නේ මේ මොනවා කරත් කමක් නැහැ. ඒ තුලින් ඒ ගම්මානවලට විශේෂයෙන්ම මං ඉස්සෙල්ලත් කතාවකදී කිව්වා ඒ සූර්යපුර සමනපාන ගම්මානවලට තර්ජනයක් පවතින බැම්ම ප්‍රතිසංස්කරණය කරලා ඒ වැලි කෑවත් කමක් නැහැ. එහෙම නැතුව වැලි විතරක් අරගෙන ඒ ගම්වලට මහවැලි ගඟේ වතුර ආපු වෙලාවක කඩාගෙන ගියොත් පවුල් බර ගාණක් අනාථ වෙනවා. ඒ වගේම මම මතක් කර දෙන්න කැමති කර සභාපතිතුමනි, අද දිනේ මේ රටේ දිස්ත්‍රික්ක 17ක ජනතාව නියඟින් විපතට පත් වෙලා තියෙනවා. අපේ පළාතේ ගත්තොත් 16,263ක් අයත් පුද්ගලින් අද වෙනකොට නියගෙන් පීඩාවට පත් වෙනවා. ඉතින් මේ නිසා ලංකාවේම ලක්ෂ 6ක් පමණ ජනතාව නියගෙන් විපතට පත් වෙලා තියෙනවා අපේ ශ්‍රී ලංකාව තුළ. ඉතින් මේ අයට කඩිනමින් සහන සලසා දෙන්න කියලා විශේෂයෙන්ම රජයෙන් ඒ වගේම මේ රටේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමැති. මොකද මේ මිනිස්සුන්ට අද වෙනකොට වැව් හිඳිලා පොළොන්නරුවෙත් වැව් හිඳිලා තිරිගුණාමලෙත් වැව් හිඳිලා යාපනෙත් වැව් හිඳිලා මම හිතන්නේ අනුරාධපුරෙත් වැව් හිඳිලා කුරුණෑගල පැත්තේත් වැව් හිඳිලා මේ අයට වතුර පානීය ජලය ප්‍රශ්න විශේෂයෙන්ම බලපානවා. වක්බඩු රෝගය සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ. ඒ වගේම ජීවත් වීමටත් ඒ අයට හැකියාවක් නැහැ. මොකද වතුර තිබ්බොත් තමයි වීගොවිතන හරි ගොඩගොවිතන හරි කරගෙන යන්නට අවස්ථාව ලැබෙන්නේ. නිසා මම විශේෂයෙන්ම අපේ රුවන් ගුණවර්ධන රාජ්‍යමැතිතුමා ඉන්න හින්දා යුද හමුදාව හරි ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරලා පුළුවන් තරමින් ඒ ප්‍රදේශවල ජනතාවට ඒ සහනදායි ඉල්ලිමක් කර සභාපතිතුමානි කරන ඔබතුමාගේ දිස්ත්‍රික්කයටත් ඒක විශේෂයෙන් බලපානවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ ඉන්න ජනාධිපතිතුමා නිසා එතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා පොළොන්නරුවට විශේෂයෙන්ම ඒ වැව් වලට වතුර ටිකක් කොහෙන් හරි ගෙනල්ලා බවුසන් වලින් දාන්න කියලා. මේ අවදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වාපේ අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
මුලාසුනාරුට ගරු මන්ත්‍රීතුමනි, අධිනීතිය දීර් කිරීමේ විවාද අවස්ථාවට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේ පිරිනමනවා. ඒ වගේම අපි මේ විවාදයේ අවස්ථාවේ දින පුරාම අපි දැක්කේ විවාදයට වඩා විශේෂයෙන්ම රජයට චෝදනා එල්ල කිරීමේ අවස්ථාව තමයි ඒ පසුගිය 21 වෙනිදා සිදුවිච්ච ප්‍රහාරය සම්බන්ධව. ඉතින් අපි අතවශ්‍යයෙන් මේ අවස්ථාවේ මීට ඉස්සෙල්ලත් අපි මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. මේ 21 වෙනිදා සිදුවිච්ච ප්‍රහාරය සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් ආණ්ඩුවත් වාකීතු නැහැ කියන එක තමයි මේ අවස්ථාවේදී නැවත වරක් අපි අවධාරණය කරන්න ඕනේ. මොකද මේක අපි කවුරුත් දන්නවා, විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා ඒ අවස්ථානුකූලව අපි දන්නවා මේ රටේ ජනාධිපති අතීත නීති ආසාමයේ අමාත්‍යංශයත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයත් බාරව හිටියා. ඉතින් අපි දන්නවා පුන පුනා අපි කිව්වා ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයටවත් ඒ වගේම මේ රටේ ආරක්ෂාව සම්බන්ධව කිසිම අවස්ථාවක ඔක්තෝබර් මාසයේ ඉඳන්ම සම්බන්ධ වුණේ නැහැ කියලා. ඒ නිසා මං හිතන හැටියට මේ විපක්ෂය අය ගෙනෙන චෝදනාව එච්චරම සාධාරණ නැහැ කියලා තමයි මුලින්ම මම ප්‍රකාශ කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් අද අපි දකිනවා විශේෂයෙන්ම මේ ප්‍රහාරය සම්බන්ධව සිදුවෙච්ච අවස්ථාවවලදී විවිධ චෝදනා ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම මේකට සම්බන්ධලා ඉන්න පාර්ලිමේන්තුවේ මැති අමතුරුන්ටත් ඒ වගේ මේ අන්තවාදී ඉදිරියට යන්න මේ රජය උදව් කෙරුවයි කියලා. ඒ වගේම තවත් එකක් කිව්වා මේ අවස්ථාවේදී අපි අර මන්ත්‍රීතුමියත් මේ අධිනීතියේ මේ විවාදයේ අවස්ථාවේදී විශේෂයෙන් 21 වෙනිදා පැවැත්වෙන ප්‍රහාරය සම්බන්ධව පැවතුරු ප්‍රහාරය සම්බන්ධව මේකට වග කියන්නේ කවුද? කොයි සංවිධානයට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් පැහැදිලිවම මේ වෙනකොට පවත්වපු සියලුම පරීක්ෂණ වලින් ගරු මන්ත්‍රීතුමනි පැහැදිලිලා තියෙනවා මේක එක්තරා මුස්ලිම් මන්තවාදී සංවිධානයක් විසින් තමයි මේ කටයුත්ත කෙරුවේ කියලා. ඉතින් ඒක නැතුව මේක ISIS ව්‍යාපාරයට සම්බන්ධවද එහෙම නැත්නම් වෙනත් ජාත්‍යන්තර ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපිට එකෙල්ල කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඕනම රටකම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නැතුවත් ගරු මන්ත්‍රීතුමනි ඒක රට ඇතුළෙන් යම්කිසි අන්තවාදී ව්‍යාපාරයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට දන්න හැටියට අපිට දැනගන්න තියෙන තොරතුරු හැටියට මේ රට තුළින්ම ඇතිවෙච්ච ත්‍ස්තවාදී සංවිධානයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ 21 වෙනිදා ප්‍රහාරය ඇති වුණේ කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඉතින් අපි දැක්ක විශේෂයෙන් පහුගිය කාල වකවානුව තුළ ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති අමතුරු ගණනාවකටම මම හිතන්නේ විශේෂයෙන්ම නොයෙකුත් ආකාර චෝදනා එල්ල කෙරුවා මේ ත්‍ස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඒ මැති අමතුරු සම්බන්ධ වෙලා කටයුතු කරුවයි කියලා. ඉතින් අපි දැක්ක විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍ය රිෂා බදියුද්දීන් මැතිතුමාට තමයි මෙතන වැඩියෙන්ම චෝදනාව ඉදිරිපත් වුණේ. නමුත් අපි දන්නවා එතුමා තේරීම් කාරක සභාවට සම්බන්ධ වුණා. ඊට අමතරව මම හිතන්නේ CID එකත් ඒ වගේම අනිකුත් ආයතනත් ඒ සම්බන්ධව එතුමාගේ සම්බන්ධතාවයක් තියෙනවද කියලා පහුගිය කාල වකවානුව තුළම පරීක්ෂණ කෙරුවා. ඉතින් අපි දැනගන්න තියෙන ආකාරයට මේ පරීක්ෂණ වලින් එතුමාට චෝදනාවක් ඉදිරිපත් කරන්න බෑ එකෙල්ලේ ඒ ත්‍රස්තවාදීයට සම්බන්ධ වුණා ඒකට අනුබල දුන්නයි කියලා. ඉතින් ඒක හන්දා මම හිතන්නේ ඒ සම්බන්ධව දිගින් දිගට චෝදනා කිරීම සාධාරණ නැහැ. ඊට අමතරව අපි දැක්ක මේ රටේ ලොකු ආందోళනයක් ඇති කරපු ප්‍රශ්නයක් තමයි දොස්තර සාපිගේ ප්‍රශ්නේ. මොකද මේ කුරුණෑගල ස්පීතාලේ අපේ සිංහල කාන්තාවන් වඳභාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියලා. ඉතින් ඒ අවස්ථාව අනුකූල මම හිතන්නේ ඒ දුන්න පුවත්පත් වාර්තාවත් අනුව ලොකු ප්‍රසිද්ධියක් දුන්නා මව්වරුන් 4000කට ආසන්න සංඛ්‍යාවක් ඒ අවස්ථාවේදී වඳභාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපි දන්න රජයේ මැදිහත් වෙලා ඒ වගේ පොලිසියත් ඒ වගේම CID ආයතන මේ හැම එකක්ම විශේෂ පරීක්ෂණයක් කෙරුවා මේ පුද්ගලයා මේකට සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් අපි දන්නවා නොයෙකුත් ආකාර උසු ගැන්වීම් තිබුණා. ඉතින් මේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළා. මවුරු දහස් ගාණක් ගෙනල්ලා ඒ අවස්ථාවේ උද්ඝෝෂණ කරලා මේ රටේ නවතැල් නිර්මාණය කරන්න හැදුවා. මේක අනිවාර්යයෙන්ම මෙම සිද්ධියක් මේ රටේ සිද්ධ වුණා කියලා. නමුත් ගරු මන්ත්‍රීතුමනි තමුනාසේ දන්නව පැහැදිලිවම ඒ සම්බන්ධව පරීක්ෂණ කරනකොට මං හිතන හැටියට මවුරු බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඒකට ඉදිරිපත් වුණේ. මේක ඇත්ත වශයෙන්ම අපි දන්නා කුමන්ත්‍රණයක් තිබුණේ. මේක එල්ලාල මේකෙන් බලාපොරොත්තු වෙන දොස්තර සාපි හරහා ඒතුන් චෝදනා එල්ල කරනවට වඩා මේ රජයට විවිධ ආකාරයේ අසු අපහසුතාවට පත් කරනවත් රජයට චෝදනා එල්ල කිරීම තමයි ඒකේ පරමාර්ථය වෙලා තිබුණේ. එතන කරු මන්ත්‍රීතුමනි ඔබතුමත් දන්නවා පැහැදිලිවම විශේෂයෙන්ම ආරක්ෂක අංශ වශයෙන් ඒ වගේම පොලිසියෙන් මේ හැම එකම කරුණු පැහැදිලි කරලා දුන්නා අදාළ දොස්තරවරයා මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. අනික් කාරණාව තමයි අපි දන්නවා ඒ මගුරු අපේ කරු මන්ත්‍රීතුමනි මවුරුන් ඉදිරිපත් කරපු අවස්ථාවේදීත් ඒ මවුරුන්ට පැහැදිලිව ඔප්පු කරන්න සාධකයක් තිබුණේ නැහැ. මේක මේ ආකාරයටම සිද්ධ වුණා කියලා. ඒ නිසා අපි දැන් නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ කරන්නයි කියලා ඉල්ලීම් කෙරුවා වුණත් මවුරු ඒකට කැමතුනේත් නැහැ. විවිධ ආය උපදේශ දුන්නා මේවට සම්බන්ධ වෙන්න එපා මේක අනාරක්ෂිතයි මේ පරීක්ෂණය හරියට කෙරුවොත් එහෙම නොයෙකුත් ආකාරයේ තවත් අතුරු ආබාධ වලට ලක් වෙන්න පුළුවන් වෙයි කියන චෝදනාව එහෙම නැත්නම් බීතිකාව ඇති කෙරුවා කියලා අපි දන්නවා. ඒ නිසා මම හිල්ලා හිටින්නේ හැම කෙනාම මේ අවස්ථාවේදී දේශපාලන කෝණයෙන් බලන් දෙපා මේ රට ගිනි තියෙන තත්ත්වයක් ඇති කරන් දෙපා වගකීතු දේශපාලඥයෝ හැටියට ඒ වගේම වගකීතු වෛද්‍ය නිලධාරීන් හැටියට වගකීතු නීතිඥවරුන් හැටියට මේ අවස්ථාවේදී මම හිතන්නේ මීට වඩා වක්කීමෙන් අපි කටයුතු කරන්න ඕනේ. මේ වගේ අස්ථාන චෝදනා කරලා මේ රට ගිනි තියන්න එහෙම නැත්නම් මේ රට විනාශ මුඛයට අරයන්ද තවත් අන්තවාදීන් පෝෂණය කරන්න මේ කටයුත්ත කරනවා නම් මං හිතන්නේ අපිට සාර්ථක මේ රට ඉදිරියට
යන්න තමයි කාලය අවසන්
වෙන්නේ. එතන ගරු මන්ත්‍රීතුමනි මම මේ අවස්ථාවේ අවසන් කරන්නම්. මේ විශේෂයෙන්ම අපි මේ හදිසි නීතිය ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් මේ රටේ තියෙන මේ අන්තවාදී එහෙම නැත්නම් තවත් මේකට සම්බන්ධ කොටස් ඉන්නවා නම් ඒව සම්බන්ධ පරීක්ෂණ කරන්න පොලිසියට පහසු වෙන්න අදාළ ආයතන වලට පහසු වෙන්න මේ කටයුත්ත කරන්න ඕනේ. ඒ නිසා තවදුරටත් මේක දීර්ඝ කිරීම ඉතාම කාලෝචිතයි. අපි දන්නා මේ කාලිත තත්ත්වය උඩ අපේ ආරක්ෂක අංශත් ඒ වගේ ආණ්ඩුවත් ඉතාමත් හොඳ ප්‍රචාර දක්වලා දිනවා ගරු මන්ත්‍රීතුමනි. මේ ප්‍රතිද්ධියෙන් පස්සේ මේ රට යථා තත්ත්වයට පත් කරන්න ඒ වගේ මේ රටේ තියෙන ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනා ගන්න ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි අපි දන්නා නොයෙකුත් ආකාරයේ බලපෑමක් විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයට වෙච්ච බලපෑම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාත් දන්නවා සංචාරක ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම පසුගිය මාස කිහිප තුල කඩාවැටීමට ලක් වෙලා තිබුණා. නමුත් අද වෙනකොට ගරු මන්ත්‍රීතුමනි ඒක යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. මේ වෙනකොට මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් ඒ වගේ විවිධ සංචාර ගමනාන්ත වලින් අපේ ලංකාවට පැසසුම් ලැබිලා තියෙනවා. මේ අපි දැනටමත් ආරක්ෂක තත්ත්වය ඉතාමත් හොඳ තත්ත්වයක ගෙනලා තියෙනවා. මේ රටේ ආරක්ෂාව තහවුරු කරමින් පවතිනවා. ඒ නිසා නැවත වරක් අපි දන්නා සංචාරකයෝ මේ රට පැමිණීම පවතිනවා. ඒ නිසා මම හිතන හැටියට ඉදිරි කාලේ තව මාසයක් යනකොට එහෙම නැත්නම් මාස දෙකක් යනකොට එහෙම නැත්නම් දෙසැම්බර් මාසයේ ඊගා සංචාර කාල සීමාව එනකොට අනිවාර්යයෙන් මේ රටේ නැවත වරක් සංචාරක ව්‍යාපාරය ඉතාමත් හොඳ තත්ත්වයක ගේන්න අපිට අවස්ථාව ලැබෙනවා කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරමින් මේ අවස්ථාව උදා කළ දින ශ්‍රීලන්ත ඔබතුමාට නැවත වරක් ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පේ අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබතුමාට. මේ ළඟට ගරු ඩීවී චානක මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් තියෙනවා. ඊට ප්‍රථම වෛද්‍ය තුසලා විජේමාන මන්ත්‍රීතුමේ මුලාසනය.
ගරු ඩීවී චානක මන්ත්‍රීතුමා ආරම්භ කරනවා.
ඔබ ස්තුතියි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම පළමුවෙන්ම ගරු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් දැනගන්න කැමති ඔබතුමල්ලට ඇත්තටම මේ හදිසි නීතිය සම්මත කරගන්න ඕනද නැද්ද කියලා. මොකද මේ සභාව දිහා බැලුවම ආණ්ඩු පක්ෂයේ පුටු ටික දිහා බැලුවම අපිට නම් පේන්නේ ඇත්තටම මෙතුමල්ලට හදිසි නීතිය සම්මත කරගන්න කිසිම උමනාවක් තියෙනවා කියන. මම හිතන්නේ නියෝජ්‍ය ඇමතුමාට විතරයි මේ උමනාව තියෙන්නේ. මොකද අග්‍රාමාත්‍යවරයාටවත් අමාත්‍ය මණ්ඩලයටවත් මේ කිසිම කෙනෙකුට මේක උමනාවක් තියෙන බවක් නම් අපිට පේන්නේ නැහැ. ගරු සභාපතිතුමියනි, ඒ වගේම මේ රට මේ තත්ත්වයටම තමයි තිබුණේ අවුරුදු 10කට කලින් ගත්ත. අවුරුදු 35ක් ආපස්සට ගියාම එතනින් පටන් ගත්ත යුද්ධය ජාතීන් අතර ඒ වගේම ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඒ පටන් ගත්ත යුද්ධය අවුරුදු 30ක් තිස්සේ ඒ සාපේ අපිට විඳින්න වුණා. ඇමතිවරු පත් වුණා, ජනාධිපතිවරු පත් වුණා, අගමැතිවරු පත් වුණා, ආරක්ෂක ලේකම්වරු පත් වුණා, හමුදාපතිවරු පත් වුණා, මේ කවුරු පත් වුණා මේ යුද්ධයේ දිගින් දිගටම ගෙනිච්චා.
හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු හමුදාපත්තුමාල ආරක්ෂක ලේකම්වරු ඒ රණවිරු එකතු වෙලා පුළුවන්කමක් ලැබුණා මේ රටේ අවුරුදු 30ක් වෙච්ච සාපලත් යුද්ධය ඉවර කරන්න. ඒ වගේම රට සංවර්ධන මාර්ගතකට ගේන්න එතුමල්ලට පුළුවන්කමක් ලැබුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවෙන් පස්සේ රටේ ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් තිබුණේ නැහැ. බුද්ධියංශ පාවිච්චි කරේ, පොලිසිය පාවිච්චි කරේ, විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරා. විපක්ෂයේ මන්ත්‍රීවරු කොච්චර ප්‍රමාණයක් ඉන්නවද රැස්වීම්වල බලන්න තමයි බුද්ධියංශ නිලධාරි පාවිච්චි කරේ. ගෝල්ෆේස් එකට කී දෙනෙක් ආවද? එහෙම නැත්නම් මහින්ද සුළඟ රැස්වීම්වලට කී දෙනෙක් ආවද කියලා බලන්න තමයි බුද්ධියංශ පාවිච්චි කරේ. හැබැයි එතුමන්ලට අමතකුණා රට තුල රටේ ජාතික ආරක්ෂාවේ තියෙන වැදගත්කම. ඒ නිසා තමයි මෙවැනි ප්‍රහාරයකට රට නැවත වතාවක් ගියේ. අද ආර්ථික වශයෙන් මේ ප්‍රහාරයල්ල වෙන්න කලින්ම රටේ ආර්ථිකය විනාශ වෙලා තිබුණ. හැබැයි විනාශ වෙච්ච නැති දෙයකට තිබුණා නම් තිබුණේ මේ රටේ එකම දෙයයි, සංචාරක ව්‍යාපාර. හැබැයි අද සංචාරක ව්‍යාපාරයත් අපිට පේනවා දැන් ඒකත් බිඳුවටම ඇදලා දාන්න මේ ආණ්ඩුව කටයුතු කරා. අපි දකිනවා දැන් තේරින් කාරක සභාවක් දාගෙන ඒකේ වැරදිකාරයෝ හොයනවා වෙනුවට මේකේ ඒකෙන් සිදු කරන්න හදන්නේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නිර්දෝෂී කරන්න, ඒ වගේම මේ ත්‍රස්තවාදයට උඩගිඩි දීපු අය නිර්දෝෂී කරන්න තමයි උත්සාහ කරනවා කියලා අපිට පැහැදිලිව පේනවා. ඒ වගේම අපි දන්නවා අන්තිමට මේ තේරින් කාරක සභාවේ නිගමන ටික මං කියන්න. මෙතුමල්ලගේ පළවෙනි නිගමනය වේවි සහරාන් පිළිබඳ කිසිම ඔත්තුවක් ලැබුණ නැහැ කිය. දෙවෙනි නිගමනය තමයි සාෆිට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ලැබුණ නැහැ කිය. තුන්වෙනි නිගමනය තමයි රිෂාඩ් බදුර්දීන් ඉල්ලාසුන් නැහැ. හතරවෙනි නිගමනය තමයි මෙහෙම කිසිම ප්‍රහාරයක් සිදු වුණ නැහැ කිය. අන්තිමට ගියයි මේ 269ක් ඒගොල්ලොන්ගේ ඌමනාවෙන්ම මෙහෙම කරගත්ත කිය. සාෆි මෙහෙම කිසිම දෙයක් කරලා නැහැ කියයි. රිෂාඩ් බදුර්දීන් කිසිම වරදක් කරලා නැහැ කියයි. හැබැයි මාසයක් ඇතුළත කොහොමද රිෂාඩ් බදුර්දීන්ගේ නිර්දෝෂීභාවය මෙතුමල්ලා ඔප්පු කරේ? මොන CID එකද? කොහාටද රිෂාඩ් බදුර්දීන් ලරගින ගියේ? ඔය සාෆි සති දෙකෙන් තුනෙන් කොහොමද එළියට ආවේ? අපි දන්නවා හම්බන්තොට වරායේ චීනෙට දෙනවට විරුද්ධව අපි උද්ඝෝෂණය කරද්දී පඹයෝ දෙන්නේ ගිනි තිව්වා කියලා දවස් 45ක් හිරේ තියාගෙන හිටි. දවස් 45 මත්තල ගුවන්තොටුපළ විකුණන්න ලේස්ති වෙනකොට ඒකේ නිච්ච කණ්ඩායම දවස් 53ක් ඉරේ තියාගෙන හිටියා. හැබැයි සාෆිලාට විරුද්ධව සති දෙකෙන් තුනෙන් ඔක්කොම නිදහස්. රිෂාඩ් බදුර්දීන්ල මාසයෙන් එනකොට නිදහස්. හැබැයි පඹයෝ දෙන්නේ ගිනි දිව්වොත් යනවා දවස් 45ක් ඉරගෙද. මේක තමයි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල. ජාතික ආරක්ෂා පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අද දේශපාලන වාසි ලබා ගන්න එක විතරයි මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. අද ආගමික නායකයෝ අද මේ ආණ්ඩුවට වෛර කරනවා, දේශපාලඥයට වෛර කරනවා. අද රටේ ජනතාව අද මේ ආණ්ඩුව තිත්ත වෙලා තියෙනවා. හැබැයි හැමදාම මොකක් හරි අලුත් වචනයක් ගේන. කාලෙකට යහපාලනය කියලා එනවා, කාලෙකට ප්‍රජාතන්ත්‍රවාදය කියලා එනවා. මොන නමින් ආවා රට විනාශ කරපු එක විතරයි කරේ. අද ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ තියෙනවද? අද ඡන්ද අයිතිය ජනතාවට දෙනවද? ඒ මූලික ඓතිහාසිකම් අද තියෙනවද? ප්‍රාදේශ සභා මැතිවරණ අවුරුදු 2කමාරක් කල් දැම්ම. අද පළාත් සභා මැතිවරණ අවුරුදු 2කට ආසන්න ප්‍රමාණයක් කල් දැම්ම. අද ජනතාව මේ ආණ්ඩුවට එක්ක ඉන්නවද? විරුද්ධද? කොහොමද ඔබතුමල්ලා දැනගන්නේ? රටේ ඡන්ද අයිතිය නැති කරද්දී. අද ඔබතුමල්ලා රටේ ජනතාවගේ මතයට පයින් ගහලා තියෙන්නේ. අද මොන මැතිවරණේ ආවත් රටේ ජනතාව සූදානම් වෙලා තියෙන ඔබතුමල්ලා ඉලවන්න. ඒ නිසා තමයි ඔබතුමල්ලා මේවට කිසිම මැතිවරණයක් තියන්නේ නැත්තේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි කියන්න කැමති අද මේ හදිසි නීතිය ඇත්තටම ජාතික ආරක්ෂා වෙනුවෙන් පාවිච්චි කරනවා නම් අපි සහයෝගය දෙන්න සූදානම්. හැබැයි මේ
ඔබතුමාට තව විනාඩිය.
හැබැයි මේ හදිසි නීතිය පාවිච්චි කරන්නේ වෘත්තීය සමිති මර්ධනය කරන්න නම්, එහෙම නැත්නම් අර රේල්වේකේ වෘත්තීය සමිති වර්ධනය කරන්න, කම්කරුවන්ගේ අයිතීන් මර්ධනය කරන්න නම් මේක හදාගන්නේ, එහෙම නැත්නම් උද්ඝෝෂණකරුවන්ගේ අයිතිවාසිකම් නවත්තන්න නම් මේ හදිසි නීතිය තවදුරටත් පාවිච්චි කරන්නේ. අපේ සහයෝගය ඔබතුමාලට ලැබෙන්නේ නැහැ. මේක මේ ජාතික ආරක්ෂාවට ඕන නිසා තමයි අපි සහයෝගය දුන්නේ. හැබැයි මේ හදිසි නීතිය පාවිච්චි කරන්නේ අද දුම්රිය සේවකයන්ගේ අයිතීන් නැති කරගන්න, වෘත්තීය සමිතිවල අයිතීන් නැති කරගන්න, අද රටේ ජනතාවට උද්ඝෝෂණයක් කරන්න බැරි තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. රටේ සියලුම දේවල් විනාසයි, හැබැයි උද්ඝෝෂණ කරන්න අයිතිය නැහැ. ඒක තමයි අද මෙතුමල්ලා හදිසි නීතිය පාවිච්චි කරන්නේ. අද රටේ උපාධිධාරියට අද පාරට බහින්න සිදු වෙලා, අද උපාධිධාරියට එදා අම්මගේ තාත්තගේ එකම සිහිනේ, අද රටේ අම්මගේ තාත්තගේ එකම සිහිනේ තමන්ගේ පුතාව උපාධිධාරියෙක් කරන්න, ඒ දරුවගේ සිහිනය තමන්ගේ අම්මගේ තාත්තගේ සිහිනේ සැබෑ කරන්න. හැබැයි උපාධි අරගෙන අවුරුදු 3ක් 4ක් වෙනකන් අද වෙනකන් කඳුළු ගෑස් කාගෙන පාරේ ඉන්නවා. අද රැකියා අවස්ථා රාජ්‍ය ආයතන වලත් නැහැ, පෞද්ගලික අංශෙත් නැහැ. හැබැයි මෙතුමල්ලට කිසිම ගාණක් නැහැ. ලක්ෂ 10 රැකියා දෙන්න කතා කරා. හැබැයි උපාධිධාරින්ටව රැකියා දෙන්න බැරි වුණා. අද මේ රටේ සෑම අංශයෙන්ම සෑම පුද්ගලයෙක්ම මේ ආණ්ඩුව විසින් විනාශ කරලා ඉවරයි. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු සිඩ්නි ජයරත් මන්ත්‍රීතුමා උත්තර විනාඩි 10ක් කාලයක්.
උලස්සන අරෝඩ මන්ත්‍රීතුමනි, අද හදිසි නීති වාදය යලිත් මසකින් දීර්ඝ කිරීමේ අවස්ථාව. ඇත්තටම අපි අද විශ්වාස කරන අපේ රටේ ආරක්ෂාව තහවුරු වෙලා ඉන්න බව. විශේෂයෙන්ම ඒක මම සඳහන් කරන්නේ ගරු මුලස්සර ආරෝඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද ලංකාවට ඇවිල්ලා මේ වෙනකොටත් බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ක්‍රීඩා කරනවා. ඒ වගේම තව සතියකින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ රටේ ක්‍රීඩා කරනවා. ඒ වගේම මේ රටවල් දෙකම ත්‍රස්තවාදී විපත්වලට සම්බන්ධ වුණ රටවල්. බංගලිදේශ කණ්ඩායම රට බැලුවොත් ඒ රටේ ISIS ත්‍රස්තවාදී සම්බන්ධයෙන් ඒ රටෙත් යම් යම් ප්‍රශ්න ඇති වෙලා, ඒ රට ලොකු විවකින් ඒ රට කටයුතු කරන රටක්, ඒ රටේ ආරක්ෂාව ගැන ලොකු ඉවක් විපරමක් තියෙනවා. ඒ වගේ නවසීලන්තේ කියන රටත් එසේමයි. අපි දැක්ක නවසීලන්ත කියන රටේ, ඒ රටේ ආගමික ස්ථානයක අපේ සිද්ධියට පෙර පුජ්‍යලයන් 50කට ආසන්න ප්‍රමාණයක් ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරණයට පත් වුණා. එතකොට මේ රටවල් දෙකම ඒ වගේ බිහිසුණු තත්ත්වයන් වලට මෝණ දීලා ඒ රටවල් දෙකේ ක්‍රිකට් කණ්ඩායම් දෙක අපේ රටට එනවා කියන්නේ ඒ අය ආරක්ෂාව හොඳටම තහවුරු කරගන්නේ නැතුව එවන්නේ නැහැ. අපි දැක්කා අපේ ක්‍රිකට් කණ්ඩායම දැනට අවුරුදු 10කට පමණ කාලයකදී පකිස්තානයේදී අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක් බොහොම 99 ජීවිතේ බේරගත්තා. ඒ අවස්ථාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලක් වුණා. ඒ අවස්ථාවේදී පාකිස්තානයට අදත් ඒ රටට ක්‍රිකට් කණ්ඩායම් සෙල්ලම් කරන්න යන්නේ. පාකිස්තාන කණ්ඩායම මැද පෙරදිග රටකට ඇවිල්ලා තමයි ක්‍රිකට් ක්‍රීඩාව වේදෙන්නේ. එතකොට එහෙමනම් ඒ රටවල් වලට වැඩිය අපි අපේ රටේ අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය ගැන අපේ රටේ ආරක්ෂාව තහවුරු වුණා. ඒකට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව බොහොම දින කීපයක් ඇතුළත ඒ අය මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ පුජ්‍යලයන් අත්අඩංගුවට අරන් එහි සියලු මූලාශ්‍රය හොයාගන්න හැකියාව ලැබුණා. හැබැයි ඒක අද මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමන්ලට බොඩි චූන් එකක් තිබුණා ඒ දවස්වල. දැන් ඒ චූන් එක ආයෙ ගන්න බෑ. ඒක නිසා එතුමන්ලා ඒක සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතුමන්ලා මේක දිගින් දිගටම අරන් යනවා. දිගින් දිගටම. දැන් රිෂාඩ් බදුද්දීන් ඇමැතිතුමාට චෝදනා එල්ල කරා. ඒ චෝදනා එල්ල කරාට පස්සේ විවිධ එතුමාට විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඊට පස්සේ ඒ විශ්වාස භංග ගෙනාවට පස්සේ එතුමන්ලා මේ ඇමති ධූරවරෙන් ඉල්ලා අස්සුණා. අස්සුණාට පස්සේ මට මතකයි ආරක්ෂක ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා ඒ පිළිබඳව නිලධාරීන් කීප දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ පත් කරලා උසස් නිලධාරීන් කීප දෙනෙක් යම් චෝදනාවක් තියෙනවා නම් රිෂාඩ් බදුද්දීන් ඇමතිවරයාට එරෙහිව ඒකට ඒ අවශ්‍ය කටයුතු පැමිණිලි බාර දෙන්න කියලා කිව්වා. හැබැයි එතුමාට මේ තැන් තැන් වල කඩපිල් ගානේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සමාජලාට වාචාලකමට කතා දෙඩෙව්වට එතුමාට නීත්‍යානුකූලව චෝදනාවක් කළ කරන්න පුළුවන් කම ලැබුණේ නැහැ. අපිට මතකයි ඒ බොහොම අපි අයිලකට අපේ රතනහාමුදුරුවෝ දැන් යන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකවන්ට පිංසිද්ද වෙන්න එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුන් එක්සත් ජාතික පක්ෂයේ අලියට ගහපු ඡන්දෙන් අනේ අපේ තියෙන මෝඩකමකට ජාතික ලැයිස්තුවේ මෙයා පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි කරගත්තේ මෝඩකම් වලින් එකක්. එයාට දැන් යන්නේ නැහැ. එයාත් දැන් මේක හොයාගත්තා. එයාට ඊළඟට යන්න තැනක් ඕන. ඊළඟට එයාට යන්න තැනක් නැහැ. ආ එක්සත් ජාතික පක්ෂේ බෑ. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟත් ඉඳලා එයා එතනත් ඉඳලා එතනිනුත් කුජීත වෙලා තමයි අපි ළඟට ආවේ. දැන් එයාට යන්නේ නැතිකොට එයාත් රිසාඩ් ගෙල්ලිලා ගියා. ඊළඟ රිසාඩ් උයි තව කීප දෙනෙක් එල්ලිලා ගියා. ඊට පස්සේ දැන් ඒක ඉවර වුණාට පස්සේ රිසාඩ් බදුදින් අමිතවරයයි මේ අයගේ චෝදනා කිසිසේත්ම නැහැ කියලා දැන් සාපි අල්ලගෙන නගලනවා. දැන් එයා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා දැන් පැලපි මේ අර මොකද්ද අර මොකද්ද අර පැලපියෝනාලය ගැන දැන් එයා තරම් දන්න විද්‍යාඥයෙක් නැහැ සාපි ගැන. දැන් සාපි ගැන මේ රතන හමුදුරුව තරම් ඒකට දන්න තවත් කෙනෙක් නැහැ. දැන් ඒ වගේ මේවා මේකට දැන් අපි ඇත්තටම දැන් මේ රටේ ඒ සාපි කියන වෛද්‍යවරයා ගැන පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කරන්න තියෙන පරීක්ෂණ සියල්ල කරා. ඉතින් අද අපේ විපක්ෂ මන්ත්‍රීතුමාලට පොඩි චූන් එකක් ගත්තා පහුගිය දවස්වල. දැන් ඒ චූන් එක සැප්තැම්බර් විප්ලවයෙන් පස්සේ පොඩි චූන් එකක් අරන් ආවා. ඒක ඉවරනකොට ආයෙ පොඩ්ඩක් චූන් වෙන්න උනා. දැන් ඒක ඉවරනකොට දැන් නෑ පොඩි චූන් එකක්. ඉතින් ඒක නිසාලා දැන් එතුමන්ලා හොයනවා මේකට. දැන් රිෂාඩ් අල්ලගත්තා, ශාපි අල්ලගත්තා. දැන් ඊළඟට යන්නේ මන් නැති වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපි කියනවා මේට වැඩිය මේ රටේ වැදගත් ප්‍රශ්න තියෙනවා. මේ රටේ යම් සිද්ධියක් වුණා, ඒකට ආරක්ෂක හමුදා ක්‍රියාත්මක වුණා, ඒ වගේ ඒ සියලු දේවල් එයා අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ කටයුතු රජයක් හැටියට කරා. ඒ අවස්ථාවේදී මොකක් හරි හේතුවකින් මොකක් හරි අතපසු වීමකින් මේ සිද්ධිය ඇති වුණා. මේ සිද්ධිය දැන් තේරීංකාරක සභාව පාර්ලිමේන්තුවේ යන අවස්ථාවලදී ඒ ඒ ඒ ඒකට ඇති වෙච්ච සිද්ධි මොනවද වෙච්ච අඩුපාඩු ඒ සිද්ධීන් ගැන මේ රටම දැක්කා. ඒ ගැන කතා කරා. ඉතින් ඒක නිසා මට මතකයි දැන් ඉස්සරලා අපේ එක්තරා මන්ත්‍රීවරයෙක් අපේ විපක්ෂේ කියනවා රිෂාඩ් බදුද්දින් ඇමතිතුමාගේ නෝනාගේ ගිණුමේ තියෙන මුදල්. එතකොට ඒ කතා කරපු මන්ත්‍රීතුමාගේ නෝනා දැන් වසර කීපයකට උඩදී දික්කසාද කරා. අයින් වුණා. අයින් වෙලා ගෙව්වා මං හිතන්නේ රුපියල් ලක්ෂ 5000ක වන්දියක්. එතකොට අපි අහනවා මේ මන්ත්‍රීතුමාට එතුමා ඇමතිවරයෙක් හැටියට ඉඳලා එතුමාට කොහොමද රුපියල් ලක්ෂ 5000ක් ලැබුණේ? රුපියල් ලක්ෂ 5000ක් එතුමා මේ ඇමතිකම කරලා මන්ත්‍රීකම කරලා මන්ත්‍රි ඇමති පඩියෙන් නෝනට දික්කසාද වන්දියක් ගෙවන්න රුපියල් ලක්ෂ 5000ක් කොහෙන්ද ලැබුණේ? එතකොට අපි දැක්කා එතුමා පවුම් ගානකට එංගලන්තේ ලොකු මන්දිරයක් තිබිලා ඒ මන්දිරය ගැන පහුගිය කාලේ කතා වුණා. එයාගේ දරුවා දුව මේ වෙනකොට මාසෙකට රුපියල් ලක්ෂ 5000කට වැඩි මුදලක් ගෙවන විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා දරුවා. එතකොට මේ සල්ලි කොහෙන්ද මන්ත්‍රීතුමාට? ඒ මන්ත්‍රීතුමා අපිත් දන්නවා පළාත් සභාවේ ඉඳලා ඒ පක්ෂේ මන්ත්‍රීවරයෙක් හැටියට පළාත් සභාවේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියට ඉඳලා දැන් ඉතාලම දක්ෂ කතිකයෙක් හැටියට කතා කරනවා. හැබැයි වැඩි කාලයක් ගත කරන්නේ වාචාල වලට. මේ පාර්ලිමේන්තුවේ ආපුවම අනික් අයට මඩ ගහන්න වාචාල දොඩවන්න. ඉතින් ඒ මන්ත්‍රීතුමා වීදුරු ගෙදරත් ගෙවල් ඇතුළේ ඉඳලා තමයි ගල් ගෙවුවේ. ඒ මන්ත්‍රීතුමාගේ සහෝදරයාම කිව්වා පහුගිය කාලේ ඔය පැත්තේ දැන් හැබැයි ඒ සහෝදරයාත් දැන් ඒ පැත්තට ගියා. ඒ සහෝදරයාම කිව්වා මෙයාගේ වන්දියට ගෙවපු මුදල. ඒ සහෝදරයාත් මෙයාගේ අයතා විදියට හොයාගත්තේ මුදල් ගැන. ඒක නිසා මේ වගේ බොහොම අයුතු අසාධාරණ විදියට තමයි අද යනේන මන් නැතුව ඉන්න විපක්ෂේ කටයුතු කරන්නේ. යනේන මන් නැතුව ඉන්න. ඒක නිසා අපි කියනවා අපි මේ රටේ යහපත් දෙයක් කරලා තියෙනවා. අපි යහපත් විදියට රාජ්‍ය පාලනය කරලා තියෙනවා. විවිධ විදිහට මඩ ගහන්න හැදුවත් ඒ ගහන එක දෙයක්වත් සත්‍යතාවෙන් ඔප්පු කරන්න බැරි කියලා. ඒක නිසා අද අපි විශ්වාස කරනවා අපේ රටේ මේ වෙනකොට ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ආරක්ෂක හමුදාවන්වලට, විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය, ඒ වගේම ඒ අවස්ථාවේදී කටයුතු කරපු ආකාරය, අනිකුත් අය, ඒ වගේම රටේ අය, රටේ පුරවැසිය සියලු දෙනා සහය දුන්නා. මන්ත්‍රීවරු සියලු දෙනා සහය දුන්නා. සහය දීලා අද මේ தත්ත්වේ මැඩපවත්වලා තියෙනවා. ඒක නිසා රටේ ඉදිරි ආරක්ෂාව තහවුරු වෙනවා. කෙසේ නමුත් අද මේ හදිසි නීති අපි දීර්ඝ කරනවා වගේම දැන් අපි පහුගිය දවස්වල කතා වුණා හදිසිනි මේ ගැන තොරතුරු ඇවිල්ලා ක්‍රියාත්මකුනේ නැහැ කියලා. ඇත්තට මේ තොරතුරු ක්‍රියාත්මක වුණා නම් අපි හදිසි නීතිය පනවන්න ඕන. අද හදිසි නීතිය මම මේ ළඟදී දැන් යනකොට මේ හබරණ මින්නේරි අතර තියෙන මාර්ග බාධකයක්. මේ හබර්ණ මින්නේරි අතර තියෙන මාර්ග බාධකේ හැම වාහනයක්ම පොලිසිය සහ යුද හමුදාව චෙක් කරනවා. මේ චෙක් කරනකොට බැන බැන යනවා මිනිස්සු. මේ 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 චෙක් කරනකොට තාණ්ඩුවට බයින්නේ. එතකොට හදිසි නීතිය මේ ගැන ක්‍රියාත්මක ආණ්ඩුව ක්‍රියාත්මක වෙනකොට හදිසි නීතිය පනවනවා. පනවනම් මේ වගේ මාර්ග බාධක දානවා. මාර්ග බාධක දාන්න උනොත් මිනිස්සු පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරනකොට මිනිස්සු අපහසුතාවට පත් වෙලා ආණ්ඩුව විවේචනය කරනවා. එහෙමනම් මේ මේ දෙපැත්ත ගැනම බලන්න ඕන. අපි මේවා හදිසි නීති ඕනවට වැඩිය ගෙනාවම මිනිස්සු පීඩාවට පත් වෙනවා. එතකොට මේ ගැන අනවශ්‍ය විදිහට කලබල වෙන්න බෑ. මේ ගැන සත්‍යතාවය හොයාගන්න ඕන. ඒක නිසා මේ වගේ මිනිස්සු ඒ චෙක් කරනවට කැමතිත් නැහැ. දැන් සමහර තැන්වල ගෙවල් පරීක්ෂා කරනවට කැමති නැහැ සමහර අය. ගෙවල් පරීක්ෂා නොකර ආරක්ෂාව තහවුරු කරන්න බෑ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ අපේම අය මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒක නිසා මම කියනවා විශේෂයෙන්ම අපේ රටේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ ආරක්ෂක හමුදාවන් වලට,
පොලිසියට
මේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන. ඒ වගේම හදිසි නීතිය අපි අපි රජයක් හැටියට අපේ සහයෝගය හදිසි නීතියට අපි ලබලා දෙනවා. ස්තුතිමත් අවස්ථාව ලබා දුන්නට මන්ත්‍රීතුමනි.
ඔබ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.